එක ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ද්‍රිය බද්ධය දුකට හේතු බැවින් දුක්ඛය යන්නත්, අනීන්ද්‍රිය බද්ධය උද්‍යව්‍ය ප්‍රතිපීඩනාර්ථයෙන් යමක් අනිත්‍ය නම් දුකයි යන මේ දෙකක් වෙන්නෙන්න පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේක හොඳයි. මොකද දුක්ඛාරය සත්‍යය දැන ගැනීම හරිම වැදගත්. නිතර නිතර හිතලා අවබෝධ කරගන්න බලාපොරොත්තු වේ හිතම දහමත් ඒකයි. ඒතර එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට බොහොම ඉවහල් වෙන ප්‍රශ්න. ඉන්ද්‍රිය බද්ධය දුකට හේතු වෙනවා කියලා මේ කාරණයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය බද්ධය කියන ඉන්ද්‍රිය මොනවද? විවිධාකාරයේ මේ ඉන්ද්‍රිය විග්‍රහ කරනවා. චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය හයක් විග්‍රහ කරනවා. ඕකෙන් පංචේන්ද්‍රිය කියලාත් ඉන්ද්‍රිය පහක් වෙනව දිනවා. මනේ ඉන්ද්‍රිය අරලා ඒතුළු ටිකලා. මොකද මනේ ඉන්ද්‍රියට අවශ්‍ය කරන අරමුණු ඔක්කොම සපයන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පංචේන්ද්‍රිය මුල් කරගෙන. ඒ මුල් කරගෙන හටගත්ත දේ නිසා තමයි මනේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආහාරය ලැබෙන්නේ නැණ අරමුණු හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක ක්‍රමයක් ඒ. තවත් තියෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මෙහෙමත් ඉන්ද්‍රිය ක්‍රමයක්. මේ විවිධාකාරයෙන් දෙවිදී ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය 22ක් ගැන විග්‍රහ කරපු විස්තර තියෙනවා. ඒක ගොඩක් ගැඹුරුයි. දැන් මේ ඉන්ද්‍රිය බද්ධයේ දුකට හේතු වෙනවා කියලා කියන්නේ යමක් අසුරු කිරීම නිසා දුක හට ගන්න දෙයක් නිස්පාදනය වෙනවනම් අන්නේ ඒකයි මේ පෙන්වන්නේ. එතකොට ඇහැට රූපයක් එනවා. චන්දරාගයෙන් ඇතෙන් බලලා ඒ රූපේ නිසා රූපරාගයෙන් බැඳුනොත් ඇහැට ඒ ආපු රූපය බද්ධ කරගත්තා. දැන් වෙනස දකින්න ඕන. ඇහැට රූප පෙන්වන පළියට චන්දරාගයක් මතුවෙන්නේ නැහැ. යතහ බෝධියක් තිබුණා නම් අසාර රූපයක් නේ මොනවද ගන්න තියෙන්නේ. ඒක ගන්න හරයක් නැහැ. ප්‍රඥාව වැඩුණා නම්, ධර්මාභෝධය ලැබුණා නම්, දකින්න රූපේ පිළිබඳ දකින්න මොහොතේමත් ඔය අදහසින්මයි ඒක දකින්නේ. ඒක තමයි ප්‍රඥා මුල් වෙනවා කියන්නේ. හැබැයි නිකම් ප්‍රඥා මුල් වෙන්නේ නැහැ. ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන අනිත්‍යතාවයේ, දුක්ඛතාවයේ, අනාත්මතාවයේ මෙනෙහි කරලා එහෙම දැනගෙන තිබුණා නම් ඒ දකින්න රූපේ දකින්නකොටම අසාර දෙයක්. දැකලා පස්සේ සාර දෙයක් දැකලා පස්සේ අසාරයි කියලා හිතන එහෙම ක්‍රමයක් තියෙනවා ඉස්සෙල්ලා. මොකද වැළෙන හිත. වැළුණු හිත අරිහතුන් වහන්සේ. උන්වහන්සේට අසාරයක්ම දකින්නවා මිසක් දැකලා පස්සේ අසාරයි කියලා හිතන දෙයක් ඉතුරු වෙලා නැහැ. වැඩිච නිසා. අනේ ඉන්ද්‍රිය වෙනස. එතකන් ඉන්ද්‍රිය බද්ධ වෙනවා බලන රූප. ඉන්ද්‍රිය බද්ධතාවයට පත් වුණ ගාම මොකද වෙන්නේ? චන්දරාගයක් ඒ රූපය මුල් කරගෙන නිපද වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය බද්ධතාවය කියන්නේ ඒකයි. දිත්තේව දිට්ඨ මත්තං කියන සීමාවෙන් නැවතිලා නැහැ. දැකපු ගමන් බලනවා. හොඳ එකක් හොයනවා. මොන හරි හම්බුනහම ඒක හොඳ කෑල්ල හොයනවා. ඒකත් එක්තරා ස්වභාවයක්. නරකා කියද්ද කොත් ඒකෙන් හොඳ එකක් හොයලා තියනවා කියලා බලනවා. ආස්වාද විඳ ගන්න. බලාපොරොත්තුවක් ඇති කරගන්නා මනවල රූප කොහෙද තියෙන්නේ? කොවිලාද මුණ ගැහෙන්නේ? ඇහැ හැමිලේම චක්කු ඉන්ද්‍රිය මුල් කරගෙන ඔකට බද්ධ කරගන්න බලනවා බාහිරින් එන මනවල රූපයක්. මෙන්න මේ අවස්ථාව මනවල රූපයක් බද්ධ කරගන්න දිනකොට ඒක දුකට හේතුවක් වෙනවා. චන්දරාගයේ මුල් කරගෙනම තමයි රාග අනුසේ නැගී ඇවිදලා තමයි නිර්මාණය කරගෙන බලබලා ඉන්නේ කොහොවිලාද මනවල රූපාස්වාදයක භුක්තියක් ගන්න ඇහැට දර්ශනයක් ඉන්නේ. ඒ වගේම කන්ට මිහිරි සද්දයක් කොවිලාවෙ දෙන්නේ. බලාපොරොත්තු වෙන්න ආපු ගාම බදිනවා. ඉන්ද්‍රිය බද්ධ කරගන්නවා. ඒ සද්දේ. සෝතේන්ද්‍රියට සද්දේ බද්ධ කරගන්නවා. සියලු සද්ද බද්ධ වෙන්නේ නැහැ. සද්ද බද්ධ නවත්තන්න කියලා කතාවක් තියෙනවා. ඔය බද්ධ හරි වැදගත් දෙයක් දැනගන්න. ඔය සද්ද බද්ධ කරන්න එපා. සද්දේට ආසා කරන බුද්ධිලා කොච්චර හරි කොන්තියක් නැහැ කියවනවා. අනික් කෙනාට ඉරෙකුත් නැහැ. එයත් අහන්න කැමතියි, අනික් අයත් කියන්න කැමතියි. ඔය දෙකම කරනවා. සද්දේට බැඳුනහම දැන් මේ පිරක්කය තනියෙන් ඉඳගෙන සින්දු කැලි කිය කිය සද්ද වද්ද වෙලා සද්දේට බැඳිලා ඉතින් යාම කටෙන් හදලාගලා යාම රස විඳිනවා ශබ්ද රසේ. අනික ඇත්තේකින් රහ විදී කියලා හිතන කට්ටිය ඉන්න දෙන පිළිස ඉන්න දෙන කොහේ හරි දැන් පොඩ්ඩක් සද්ද දාන්න. ඔක හරි මහ වදිය. බද්ද වෙන සද්ද ගන්න හොඳ නැහැ. බද්ද වෙන චන්දරාගි. ඉතින් මේක අසාරවා දැනගත්තාම සද්ද වල මොනවල් වල බද්ද වෙන්න තියෙන්නේ. දැනගත්තාම සද්ද වෙන අතර වෙනවා. සද්දෙන් නික්මෙනා නිස්සබ්ද වෙනවා එතකොට. බද්ද වෙනවා තමයි කෑ ගහන්නේ. ඉතින් මේකත් දකින්න ඕන ක්‍රමයක්. ඒ වගේ තමයි ගන්ධයට බද්ධ වෙනවා. බැඳිනවා. මනවලින ගන්ධ. නාහේ නැවති ගානේන්ද්‍රිය මුල් කරගෙන ඉන්ද්‍රිය බද්ධ කර ගන්නවා. ඒන්න આવු මනවලින ආග්‍රහණය කරන සුවඳ. ඒ වගේම දිව රස බද්ධ කර ගන්නවා. දිව කියන්නේ ජීවේන්ද්‍රිය. ඉන්ද්‍රිය බද්ධයි. රසේ. බද්ධ කරගත්තොත් සාරත්‍යයක් තියෙනවා කියලා හිතාගෙන දෘෂ්ටියෙන් ගන්නවා. අවිද්‍යාව හැම එකටම මුල් වෙනවා. අවිද්‍යාව තෘෂ්ණා මුල් වෙලා හිටන් ඒ අරමුණ එනකොට ආස්වාදයෙන් බැඳෙනකොට ඒ ඉන්ද්‍රියට ඒ ආස්වාදයේ මුල්කෙනේ අරමුණෙහි බද්ධ වීම සිද්ධ වෙනවා. මේ බද්ධ වීමක් ඇත්නම් මේකට කියනවා යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා තත්ල තත්ලා විනන්දනී සෙයි යතිදා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔය බැඳිනේවා. ඒ තේරියංගෙහි තණ්හාවකින් බැඳෙනවා මොනවද? ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා. ඇහැට එනකොට ඒ වගේම කනට එනකොට නාසයට එනකොට දිවට එනකොට කයට එනකොට අරමුණු වෙනකොට ඔකර බැඳිනහම ඕනෝ භවිකා නැවත නැවත මේ භවයේ සකස් කිරීමට පුනර්භවයේ සකස් කිරීමට හේතු වෙන ශක්තිය නිබදවනවා. නන්දි රාග සහගත වෙනවා. නන්දි කියන්නේ ඒක ඇලෙනවා. නන්දනය කරනවා. යලි යලි ආස්වාද විඳිනවා. ඒකම අග්‍ර කරගන්නවා. එතන වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි නන්දි රාගය නිසා තමයි යලි යලි හිතේ තා යලි යලි භුක්ති විඳින්නේ. නන්දි රාගය. ඒකනේ අලුම් කරනවා. ඒකේ ආස්වාදී යලි යලි විඳින්න හිතෙනවා. එතන තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනේ. ඒ දෙන බොහොම බැරෑ ගැඹුරු විදිහට ආස්වාදයෙන් බැඳලා හිටන් ඒක සුව හොය හොයා එතන සැරිසරනවා. ඒ මොනවද කියලා කියනවා නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තණ්හා තුන් ආකාරයේ දෙන තණ්හාවට ගෝචර වෙන දේවල්. රූප කාම, සද්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම කියන ඒවා කාම තණ්හාවට වැටෙනවා. දෙවියෙක් වෙන්න ඇත්නම්, බ්‍රාහ්මණයෙක් වෙන්න ඇත්නම්, අහවල් කෙනා වෙන්න ඇත්නම්, මේ ජාතිය කෙනෙක් වෙන්න ඇත්නම්, කවුද හරි වඩා සක්විති රජ වෙන්න ඇත්නම්, කවුද හරි වඩාත් මේ තත්ත්වයක කෙනෙක් වෙන්න ඇත්නම්, ඒ භවයන්ගේ ස්වභාවයන්ට බැඳිලා භව තණ්හා වෙලා ඔය එකක් වන්නේ පංචකාමී විදගණිකයි මට ලොකු දෙයක් නමුත් ඒකට බයයි නේ මේ විඳින්නේ. මොකද අපාය ගැන කියනවා, අපායයි කියනවා, මෙයා පව් කියනවා, මේවා කළොත් මම දුක් විඳින්න වෙනවා කියනවා. ඉතින් ඒ නිසා බයටවත් බැඳිලා ඉන්නවා නගන්න දෙන්නේ නැහැ. බය නිසා මේක මෙල්ල කරගන්න. ඔය මොන බොරුද? එක එකගේ බොරු කණ්ඩා හදාගත්ත සූත්‍රෝවා. මිනිහ කියලා කිය සත් වෙලා උපදිනවා ඉතින් ගස් කොළන් හැදිනවා වැඩනවා වගේ තමයි උපන්නා මලහ ඉවරයි. ඔය මොකද අපායයන්ට ඉතුරු වෙන්නේ? ඔය එක එකගේ බොරු කතා. උපන්නා හොඳට සන්තෝෂයෙන් ඉන්න කාලේ ඉඩවල. ඒක වරක් කියන අවිලක්කයි. ඔන්නෝම මේ හැවුනහම ගෙදෙන්නේ භවයක් නැහැලු. මේක ඉවරයි මේක ඉවරලු. එහෙනම් මොනව කරුවාම ඔබද? මම මේ වයින් හිටි ආවල් ආස්වාද විඳින්න මේ අපාය යනවලු, දුක් විඳින්න වෙනවලු, පෞ සිද්ධ වෙනවලු ඕවා අහලා. අන්න දෘෂ්ටිගතේන අර බුද්ධලේගේ කීම අහලා. භවයක් නැහැ කියනා වූ ස්වභාවය අරගෙන ඉවරලා ඒකෙන් එයා අර තෘප්ණාව වර්ධනය කරගන්න. විපරීත බලපත් වෙනවා. අන්න ඒක තමයි විද්‍යා දෘෂ්ටිය මුල් කරගෙන ඇතිවෙනා වූ තෘෂ්ණාවට රුකුල් දෙනවා. එතකොට ඒ හේතුවෙන් ඒ තණ්හාව බලවත් වෙනවා. කිසි දෙයක් නැහැ, බයක් නැහැ පව් කරන්න. ආස්වාදයක් දෙනා නම් ඕන පාපයක් කමක් නැහැ. පව් කිව්වහම මොකද පව් කියන්නේ? ඔහොම එකක් නැහැලු. පින් කියලා හැකුත් නැහැලු. ඉතින් සංවරේලා ඉන්නවා කියලා මොකද එහෙම ඉන්නේ? මට සංවරේ කියලා වැඩක් නැහැ. මට ඕන අසංවරේ. මට ඕනේ මට ආස්වාද විඳ ගන්න. ඔන්න අදහස ඇති කර ගන්නවා කිසි ඒ දත් තතු දත් මහාන බවුණන්ගෙන් දේශනා කෙරෙන්නා වූ ඒ දහම අහන්නේ නැහැ. පරලොවක් විශ්වාස කරන්නේ නැහැ, පින්පව් විශ්වාස කරන්නේ නැහැ, ඒ කිව්වත් ඒවා පිළිගන්නේ නැහැ. ඒ දැක කියන අය කියන දෙයක්වත් ගණන් ගන්නේ නැහැ. අන්න ඒ වගේ අතම විභව තණ්හා කියන එක ඇති වෙනවා. දැන් මේ විභව තණ්හා පෙළක් අය තෝරන්න හදනවා. නිවනට තියෙන ආසාව විභව තණ්හාව කියලා. එහෙම එකක් වෙන්නන්නේ නැහැ. ඒ ධර්මයේ වෙන්නලා නැහැ එහෙම ක්‍රමයක්. සසර ගමන්ට හේතු වෙන තණ්හායි නිවන තණ්හාව කියන්නේ ඡන්ද ඉද්ධිපාද. ඒක තණ්හා කියන කොටසට වැටෙන්නේ නැහැ. නිවන කියන්නේ තැනක් නෙවෙයි. තැන් ඉවර කරගහම නිවන. තැන් තියෙන ලෝකෙට. තණ්හා කරණේවයි තණ්හා කියන්නේ. දැන් නිවන තණ්හා කරන්න බැහැ. නිවන කියා තැනක් ලෝකේ නැති හින්දා. නිවන කියන්නේ පෙර රාගයේ තිබුණා ඒක යම් දවසක යථාබෝධින් සන් නැති වුණා නම් අන්න ඒක නිවන. රාගය නැති වීම නිසා ඒක තැනක් නෙවෙයි. ත්‍විත රාගයක් තිබුණා දැන් ඒක වැඩෙනවා. අරමුණ එනකොට රාගය ඇවිස්සලා දැන් ඒක නැහැ. අසාරයි. වැටුණා. දැන් රාගයක් නැති වුණා. පෙර ගැටෙන ලක්ෂණ නැති වුණා දැන් ගැටෙන්නේ නැහැ. එහෙම තරහක් ඉන්නේ නැහැ. තරහ නොවන එකයි නිවන. අමුතු හැදිච්ච එකක් නෙවෙයි. මෝඩකම නිසා මුලාව නිසා අවිද්‍යාව නිසා හරි වටිනා ලෝකේ කියලා හිතාගෙන හිටියා. යථාභූතී දැකලා පස්සේ ධර්මයේ දැකලා පස්සේ මොන වටිනාකමක්ද? අන්ධහරයක්. නෝනි පහලෙටන් මොහක් හේවුණා. ලෝකෙwidetilde බැඳීම අත්හැරලා යන්නේ නිවන නිසා කල්ලාගත් එකක් නිවන නෙමෙයි. නෑ අත්හැරලා කොහෙද පිහිටියේ? නිහිරන්න දෙයක් දුනා ලෝකෙ. එන තණ්හා නෑ ඇතන. එන ඡන්ද ඉද්ධිපාද කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රපාද කියලා කියන්නේ වර්ධනය වෙන්න හේතු වෙන පැත්ත. ඥානය අවබෝධයේ වැඩි වීමට හේතු වෙන පැත්තක තියෙනවා ඉන්ද්‍රපාද. දැන් නිවන කියන්නේ රාගක්සේ රාගයේ ගිනි අනිවට රාගේ නැති කරගන්න යන්නා. ද්වේෂයේ ගිනිනේ දුක්ඛතර වැඩි 1000යි සහිතෙන්නේ. අනිවට තරහයි ඉන්නේ නැත්නම් කොච්චර හොඳද? අනි රැවටි රැවටි ඉන්නේ කොච්චර කරදරයක්ද මෝඩකමද? මට මෝඩකන්නේ රැවටි නැතුව ඇත්ත දකින්න ඕන නම් කොච්චර හොඳ? ඔය අදහහේ නම් අන්න හොඳද කියලා හන්නේ අදහහ එනකොටම විහිදිය කොහෙද? නිවන හොඳයි කියන එක. ඕක දැකිට ඔක්කොම අත්තර ගහව නිවන කියවම බය වෙනවා. ඔක්කොම අත්තර නිසා රාගය ඇදේසියයි මොහය අත්තරේම නිවන කියලා තේරුම් ගන්න ඕන. ඔක්කොම ඇත්තක දවසක් තියෙනවා ඊට පස්සේ. රාගදීස මොහ නිවන කියලා දැකලා ඒ තුලින් පිළිලා රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ උනානම් අමුතුවෙන් අත්තරින්ට අපිට මොනවක් කරන්න ඉතුරු වෙලා නැහැ. ඒ තමයි අරිහත් වේ. කළ යුතු සියල්ල කරලා ඉවරයි. මීටලා කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා රහතන් වහන්සේ. එහෙනම් තව ඉතින් ඔක්කොම අතරින් අත් ඇරෙන දහස රැඳිilla. හේතුව නිරෝධයි. එහෙනම් ඔක්කොම තිබුණේ ඵලයේ තුල. සියල්ල අත් අරින්න දෙයක් නැහැ. සියල්ලට හේතුව අත්තරගුහා. සියල්ල නැති ඵලයේ අත්තරලිය. කවදා හරි දවසක. මේ අවසාන දවස තමයි අනුපරිශේෂ නිර්වාණය කියන රහතන් වහන්සේගේ අවසාන පිරිනිවන. එදයින් පස්සේ සියල්ලෙන් නිදහස්. මේ සියල්ල අත් ඇරෙන්න වැඩ කර ගන්න ඕනේ. ඔය සියල්ලෙම දුක තියෙනවා. සියල්ල අත් අරින්න බැහැ. සියල්ලෙන් කොරසක් අත්තරින්න පුළුවන් ස උපදී ශේෂ නිබ්බාන කිව්වේ ඒකයි. ස උපදී අරින්න. ඉදුටි අත්තර ගත්ත හැකි. ස උපදී අවසාන රාතන් වාදිකේ පිරිනිවන්දි අත්තරේ. ඒක අත් අරින්න බැහැ අත් අරිනකම් ඉන්න ඕනේ. කර්ම විපාකයේ දුන්නේ අපිට දෙයක් වෙනවා. කර්ම විපාකයේ අවසාන ජුතියක් වෙනවා. ඒ අධ්‍යයයේ අවසානයේ ඒ ජුතියෙන් පස්සේ ඉවරයි. සියල්ලෙන් නිදහස්. අන්න ඒකයි ක්‍රමී. ඉතින් මෙතෙන් දකිනවා මේ දුකට හේතු වෙනවා. මේ ඉන්ද්‍රිය බද්ධයේ දුකට හේතු වෙන්නේ කොහොමයි? චන්ද රාගයේ ගොඩනගනකොට ඒකාන්තයෙන් දුකට හේතු වෙනවා විදෙන්න බෑ. ඒතකොට ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ඒක දුක කියන්නේ ওই හේතුව උඩ. ඕක තමයි සැපේ දුක. බද්ධ වෙන්නේ නැහැ දුකට. ඉන්ද්‍රිය බද්ධයේ දුක වෙන හැටි දකින්න ඕනේ. ඉන්ද්‍රිය බද්ධයට හරි ආසයි. ප්‍රියමනාප නිසාමයි බද්ධ වෙන්නේ. ඒක දුකද කියලා හෙව්වොත් එහෙම ඔක හරියට හරි දැනගත්තාට පස්සේ ලස්සන දිහා බල බලා ඉඳලා සුව විද විද ආසාවෙන් ඒකට හිතෙල් ලෙව කකා ඉන්නකොට සුවද නැද්ද හෙව්වොත් එහෙම. අවුද දුක දුකයි කියන්නේ. ආසාවෙන් හින්දනේ බල බලා හිතෙන් ලෙව කකා ඉන්න. ගතෙල් ලෙව කන්නේ නැහැ වැඩි හින්ද. ලස්සන එක බල බලා යලි යලි හැද බල බලා ආසාද විදින් එක සැපද දුක දැහුවොත් එහෙම සැප දුක නම් මිනිසු විදිනේ. හොඳ සුවයක් එනවා. මේ සුවද තරම. හරි සතුටින් ආස්වාදින් ඉඳලා අදිනවා. ඒක දුක දැහුවොත් එහෙම ඕක කියයි. ඒක නෙලෝගේ සැප කියයි. හොඳ රහ කෑමක් එනවා. කාලෙකින් මෙච්චර රහ කෑමක් කන්න හම්බුනේ නැ කී කනවා. ඒ රහ දුක දැහුවොත් එහෙම ඕක කියයි. හේතුව ඒ රහස වයින් එකේ කන්නේ සුවදෙනේ හින්දා කන්නේ මෙන්න මේකද කියනා ඉන්ද්‍රිය බද්ධයේ දුකට හේතු වෙවින් දුකයි ඔන්න ඔකයි තෝරා ගන්න ඕනේ ඉන්ද්‍රිය බද්ධයේ දුක දැහුවොත් සපාර එහෙනම් දුකයි කියන්නේ ඕක තමයි දුකට හේතු වෙන මුල හැම රස දැහුවොත් මාළු වගේ හැම රසයි කියනවා. කිල්ලොත් මැරෙන හින්දා භයානකයි කියනවා. එහෙනම් ඔය කල්ලකට යන්න එපා කියන්න වෙනවා. උඩ වොලේ නැතිඳා උඹම ගිලිනවා. දන්නේ කෙනෙක් ඉන්නවා දකිනවා මේකගේ භයානකම වෙලක් තමයි මේ කරගත්තේ. මොකක් නිසාද? මොකට මාතු දුකට හේතු වෙලා කරගත්තා. රාපසෙ ගිහින් ඇමගිලිලා මරණයටපත් වෙන මාතු දුකටපත් වෙන දේ කරගත්තා. අන්නේ අතින් රාහ කියන එකත් දුකකට දැම ඔය හේතුයි. ඒ වගේ ඉන්ද්‍රියපත් දේ දුකට හේතු වෙන බැවින් දුක්ඛයි කියලා දකින්න කිව්වා. ඕක තමයි දුක්ඛාරි සත්‍ය දැකීමේදී දැකගත යුත්තේ දකින්න නැත්තේ. පෙර නොඇසු විරුදහම ඕකයි. මොකක් නිසාද? මේ දුකක් ඇතිවීමට සසර ගමන අතුර දුක් විඳින්න හේතු වෙන යමක් ගොඩ නැගිනවද? ওই ගොඩ නැගින්නේ මොකක් නිසාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ලෝතුරා බුදුරන් වහන්සේ ওই ටික ඒ සර්වඥ සාඥානි යථාත් භූතඥානින් දැකලා ලෝකයට දේශනා කළාට පස්සේ තමයි සාසනීය පවතින කාලය තුළ ওই වනහර තමයි දැනගන්නේ. මේකළු මේ දුක හටගන්න හේතු. ආසාවෙන් වැඩිවලු මේකළු කියලා විග්‍රහ කරලා දුන්නාම හරි පුදුම වෙලක් නේ උනේ. මෙච්චර කාල අභිදා හිටියේ සැලසීමේ හේතුව ඒක කියලා. දැන් තමයි තේරෙන්නේ පෙර හමු නැති දහම් පුබ්බේ අනුස්සේසු දස්ලම් මේසු මොකද්ද මේ ආස්වාද පස්සේ අනේක නැහැ මේ මතු දුක හට ගන්න හේතු වෙන්නේ ඒ නිසා මහ භයානකයි දුකම් භයත්යෙන් භයත්යෙන් දුක දකින්න ඒක සැපයි කියන එක දුකයි කියලා දකින්න ඔය ක්‍රමයට මේක පෙර ඇහුවේ නැති දහම් සැප කොහොමද දුක වෙන්නේ කියලාමයි ලෝකේ තර්ක කරන්නේ සැප සැපනි ඒක දුක වෙන්නේ කොහොමද හේතු දකින්නේ දුක කියන්නේ නව මේ බුදුබණ ඇහුවට පස්සේ අන්න ඒ තුලින් දැනගන්නවා මතු ඒකාන්තින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ගොඩනගන්නේ. ඒක නම් මේකේ අවසාන ප්‍රතිඵලය. මේකමම සැපයි කියන ගන්න එක මහ භයානකයි. මේ සැප පෙන්නලා එන්නේ මහ උගුලක්නේ මායාවක්නේ මේ දුක ඒ දුකට ඇදලා දමන. සැප කියන්නේ ඒකට ඇදලා දමන මහ උගුලක්නේ. හැමක්නේ මායාවක්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගත්තට පස්සේ ඒක සැප දැහුවෝ. ඔය ගැන කතා කරන්නත් ඒවා සැප ගැන. ඕකට වැහිලා තමයි මෙච්චර කාලයක් සැපයි සැපයි කියලා ඔය පස්සේ ගිහින් තමයි මේ අනන්ත දුක් විඳි. ඕක තමයි දුකල බුල. මෙන්න මේකයි යථාර්ථය දැක්කනම් දැක දාලා උපස කරන්නේ. ඔන්න ඔය අතින් දුකට හේතු වෙන අතින් දුකයි කියලා දකින්න කියලා පෙන්නනවා. ඉන්ද්‍රිය බද්ධේ. ඉන්ද්‍රිය බද්ධේ කියන්නේ ඕකයි. එතන මොකද වෙන්නේ? අනීන්ද්‍රිය බද්ධේ. එනි ඉන්ද්‍රිය බද්ධ වෙලා හිටන් හැදුනට පස්සේ අනින්ද්‍රියක් හටගන්න අද මගේ කියලා එක. ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා. ඉන්ද්‍රිය අනින්ද්‍රිය වෙන වෙලාවක් තියෙනවා. දැන් මේක පොත්වල විග්‍රහ කරලා ඇති හැටි අනුත් තියෙනවා. චක්ක ඉන්ද්‍රිය කොයි වෙලාවකටද? චක්ක ඉන්ද්‍රිය වෙන වෙලාවක් තියෙනවා. ඒ වගේම චක්ක අනින්ද්‍රිය වෙන වෙලාවක් තියෙනවා. මේක දකින්නේ. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා මේ ටිකයි අපිට තියෙන්නේ කියේ මේ තමයි සත්‍යයක් කියේ ඉන්නවා. චක්කු ඉන්ද්‍රිය වෙන්නේ කොයි වෙලාවෙද? ඇහෙන් බලන වෙලාවට. අනික් වෙලාවට අනින්ද්‍රිය. කනෙන් අහන වෙලාවට සෝතයි ඉන්ද්‍රිය වෙන්නේ. ඊළඟට චක්කු තියෙනවා. සෝත ගාන ජීව ඒතර ඔක්කොම අනික්යන් ඉන්ද්‍රියන්ගේ ඒ ඒ මොහොතේදී හිත ගොඩනැගෙන අරමුණු වෙන වෙලාවේදී එක අරමුණයි හිතකින් ගොඩනැගෙන්නේ අරමුණු දෙකක් එකපාර ගන්න බෑ. රූපේ සද්දේ දෙක එකට ගන්න බෑ. කොච්චර අධිවේගයෙන් වේගය යනවද කියනවා නම් තත්පරයක් කියන්නේ නැහැ. ඉතාම සුළු මොහතක කෝටි වාර ගානකින් මොහතකත් මේ පරිවර්තන වෙනවා. පේනවා ඇහෙනවා දැනෙනවා. ඔක්කොම වෙනවා මොහොතින් මොහොත. නමුත් අධිවේගවත් නිසා වෙන්නේ එක හැරේ පේන්න පුළුවන්, බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ගඳ සුවඳ දැනගන්න පුළුවන්, රහ බලන්න පුළුවන්, ස්පර්ශ ලබන්න පුළුවන් කියලා හිතෙන්නේ. අදි වේගවත් නිසා එන්නේ ක්‍රියාවලියෙම වැටෙන්නේ අපේ තේරුම් ගන්න බැරිකම නිසා. නමුත් ඊටාම සූක්ෂම එක මොහොතක් තියෙනවා. චිත්තක්ෂණයක් කිව්වේ තේ මොහොතද? චිත වීතියක් කියන්නේ තන්නේ වගේ මොහොතක වෙන එක ක්‍රියාදාමයේ ක්‍රියාවැලකට. ඇහිපිය ගන්න මොහොතක් තුළ ඒකෙත් බොහෝම සූක්ෂම බිඳුව බෙදුව. එක මොහොතක පේන මොහොතක් වෙන පේන මොහොතේ පේනවා විතරක්. චක්කු විඥානීය මිසක්. චක්කු විඥානීයට ආධාර වෙන මනෝද්වාරය එතන ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා මිස ඇහිම පිළිබඳ කිසි මාත්‍රයක් ඒ මොහොතේ නැහැ. එහෙනම් ඒ විලාට ඉන්ද්‍රිය වෙලා තියෙන චක්කු. අනිකෝ අනී ඉන්ද්‍රිය. ආයි ඇහෙනකොට යොමු වුණා නම් ඇහිමට. ඒ විලාට ඉන්ද්‍රිය වුණේ සෝත. එතන ඇස නාසය දිව කය ඔක්කොම අනී ඉන්ද්‍රිය. ගන්ධයක් කියනවා ගන්ධය ආග්‍රහණය කරන මොහොතේදී ඉන්ද්‍රිය ගහන්නේ. ඇස, කන, දිව, කය අනි ඉන්ද්‍රිය. රසයක් කියනවා රස විඳින මොහතක ඉන්ද්‍රිය ජීවහා. චක්කු, සෝත, ගාන, කාය අනි ඉන්ද්‍රිය. දැන් මේක දකින්න මේ ඉන්ද්‍රිය කියන එක මොකද්ද කියලා. ඉන්ද්‍රිය බද්ධ වෙන්නේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන වෙලාවට. ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන අවශ්‍ය ආරම්භන වෙන වෙලාවට අපි සූක්ෂම තැනක් පොතන. දැන්තර මොනවද අනික්වා තියෙන්නේ? දැන් මේ හැදිච්ච ටිකට රෝගයක් හැදෙනවා. දැන් අනින්ද්‍රිය බද්ධ දුක මොකක්ද? ඒක තමයි විදින දුක. මොකක් කියලාද ඔයලා තියන්නේ ඇහැ. අනේ නගරයක් ඇවිදින්න. ඇහැ අරින්නත් බෑ, වහන්නත් බෑ, කැක්කොමයි. මේ ඇහැ රතු වෙලා මොකද? ඔළුවේ කැක්කොමක් හැදෙනවා. ඊට පස්සේ ඇහැ කෙවෙන පටන් ගත්තා. දැන් ඉන්න බෑ කැක්කොමයි. ඇහි රෝග, චක්කු රෝග කොහොම නේද? ඇ බලන විලාවට නෙමෙයි ඇස් පියාගෙන හිටියා. කලින් විතර කන් යොමු කරගෙන හිටියා. හිතෙනවා වේදනාව දින දුක් විඳින්න වෙනවා. දැන් ඉන්ද්‍රිය වෙන වෙලාවට ඇරෙන්න අනික් වෙලාවේ තියෙන ඇහැ දුක දෙනවා. කණේකක් වමක් හැදෙනවා. කන මුල් කරගෙන විඳින වෙන විවිධ දුක් වේදනා තියෙනවා. කර්ණ රෝග මුල් කරගෙන. කනට ඇතිවෙනා විවිධාකාර ආබාධ මුල් කරගෙන. විවිධාකාරී දුක් විඳිනා වේදනා විඳිනවා. ඒ වගේම නාසයේ ආබාධ ඇතිවෙනා දුක් කරදර කැඩෙන විදිහේ විනාශයෙන් ඒවා, දෙද හැදෙන ඒවා, විපරීතයල්ලපත් වෙන ඒවා. ඒ නිසා ඇතිවෙන විවිධාකාර දුක්. ඒක ඉන්ද්‍රිය වෙන්නේ ඒකින් අරමුණු ගන්න විලාහට විතරයි. අරමුණු නොගන්න විලාහට අපි හිතමු යම් කිසි මිනිසෙක ඇස අන්ධ වුණා. දැන් චක්කු ඉන්ද්‍රිය උට නැහැ. ඇස් ගුලිය තියෙනවනේ. අනින්ද්‍රිය තියෙනවා. හැබැයි ඇහැ නිසා හට ගන්න කැක්කෝ වේදනාව ඔක්කොම උට විඳින්න වෙනවා. දැන් ඇහෙන් ආස්වාද ගන්න ලැබෙන එන තරමක් ඉන්නේ දුක් විතරයි. කබ ගලනවා, කඳුළු ගන්නවා, හොවදන්න ඕනේ, පිහදාන්න ඕනේ, ඔක්කොම දුක් වල නිසා මිස සතුටු එකක්වත් එතන නැහැ. සතුටක් ගන්න තියෙන්නේ ඇහි ලස්සන රූපය බලලා. අනින්ද්‍රිය වුණා, ඇහැ කන වුණා. ඇහැ කන වුණා කිව්වම මොකද කරන්නේ? ඇහෙන් බලලා කරන වැඩේ කනින් බලලා කරන්න ගියානේ හිඳලා කනින් අහලා කරන නිසා ඇහැ කන වුණා කියන්නේ. අපි දැන් ඇහැ අන්ධ වුණා කියන එක කන වුණා කියන්නේ දෙක එකක් කියලා. ඇහැ කන වුණේ එහෙම. ඇහෙන් බලලා යන ගමන කන දික් කරගෙන යනවා. දැන් වන්ද මිනිස්සු යන හැටි බලන්න. කනයි දික් කරගන්නේ මෙහෙම ඉස්සරහට. මොකද? ඉස්සරහා තියෙන අරමුණක් ඇහෙන්නේ කනට. ඒ තුලින් තමයි පාර හොයාගන්නේ. සද්දේ කන මුල් කරගෙන. ඇහෙන් කරන වැඩේ කනින් කරන්න පටන් ගත්තාම කියන ඇහැ කන වෙලා කියලා. නැවත් අපි දන්නේ ඇහැ කන වුණාක ඇහැ පේන්නේ නැතුව ගියා කියලා. ඇහැ පේන්නේ නැතුව ගියාම කන ප්‍රයෝජනට ගන්නවා ඇහැ විනෝද. ඔය ක්‍රියාවලිය නිසා ඇහැ කන වෙලා කියලා. දත නියෝනවා කියලා. ඉතින් දත් විනික කක දත් දෙක විරිතනවා කියලා. මම දත් වැටනට පස්සේ නියපොතේ තමයි කොට කොට පොඩි කර කර වන්නේ හරිද? දත විනි දතෙන් කරන වැඩේ නියපොතෙන් කරනවා. දත නියවනවා. දැන් ওই වචන වල අර්ථ අපි දන්නේ නැහැ. නමුත් හරි අහනවා. දෙම හැදිලා තියෙන්නේ. ඔය වචනේ අර්ථ වැහිලා. මේ අපි වල වෙන අදහසක් අරන් ඉන්නවා. ඇහැ කන උනා ගියාම ඇහැ පේන්නේ නැහැ කියලා හිතනවා. දත නියවනවා ගියාම කාට හරි විරිත විරිත ඉන්නවා කියලා හිතනවා. නේ දත් ටික වැටනහම හපන්න බෑ. ඉතින් මොකද කරන්නේ? නියපොතේ කොච්චර හරි කොණිති ගහලා කොණිති ගහලා මොනවා හරි අර කැල්ල හරි අරගෙන කොච්චර හරි කොණිති ගහන පොඩි වෙලෙ. නේ ලොබු කටට හොවා ගන්න. දත වෙනවල නියපොත ගත්ත ප්‍රයෝජනෙට. දත නියවනවා. දත නියවුණා කියන එකයි ඒ. නේ මේ වගේ අර්ථ වැහිලා තියෙන්නේ. නම හරි වැදගත්. හරවත් අර්ථ තියෙන්නේ ඔය. ඒ ඔක්කොම වැහිලා. ඉතින් මෙන්න මේ වගේ මේ ඉන්ද්‍රිය අනින්ද්‍රිය වෙන වෙලාවත් මේ මුළු ඇසකන දිවනාසයේ ශාරීරිය කියන මේ ටිකත් මනේන්ද්‍රියත් ක්‍රියාත්මක නොකර ඒ තියෙන වෙලාවට නමුත් මේවා විවිධාකාර සාධන පීඩනයට ලක් වෙනවා. එදා දුක් වේදනා අනිත්‍ය අප්‍රියකන වේදනාවට හේතු වෙන ස්පර්ශයන්ට ගෝචර වෙනවා. ඒ නිසා ඊට අනුකූල ස්පර්ශයේ දුක් ස්පර්ශයක් නා. ඒකෙන් දුක් වේදනා නැගිනවා. නැగి නැగి ඒ වේදනාව විඳින සිද්ධ වෙනවා. ඉතින් ඇහෙන් ගන්න වේදනාව සුඛ වේදනාවක් වෙන්නේ ඇහෙන් දර්ශනේ ලැබුණොත්. දර්ශනේ ලබන්නේ හැම වෙලාවකම ඉතුරු හරිය ඇහෙන් ඉනේ සුඛ. කනින් සුඛ වේදනාවක් ගන්න නම් කනට ඇහෙන්න ඕනේ. හොඳ මිහිරියලක් ඇහුණා තමයි ඒක මුල්ගෙන කනින් සුඛ වේදනාව දෙන්නේ. ඒක ලැබුණ නම් කන නිසා විඳින අනිත් සියල්ලම දුක්වල දුක් වේදනාවයි. නාසයේ ආග්‍රහණයක් එන වෙලාවට තමයි නාසයේ මුල් කරගෙන සුඛ වේදනාවක් එන්නේ. ඒලාට ඉන්ද්‍රිය. අනික් වෙලාවට අනින්ද්‍රිය. ගඳ සුවඳ සුවඳ කියන එක අරගෙන ආග්‍රහණය නොලබන සියලු අවස්ථාවක ලබන සියලුම නාහේ නිසා දුක් වෙනවා මිස සැපයි කියලා එකක් ඉන්නේ කොතනකවත් නැක් නේ. දිවට ඉන්නේ රස දැනෙන මොහොත විතරයි දිවෙන් ගන්න සුඛ වේදනාවේ. ඒ රස දැනෙන සියලු වෙලාවකම විවිධාකාර දුක්ඛම් කටලොඩිම පිළලා තියෙනවා මිස. දිව නිසා වෙන සැපක් ගන්න බෑ. කයක සුව පහසක් දෙන මොහොතක් තියෙනවා. ඒ විලාසිතයි කයෙන් සුව. ඒ සුව පහස දෙන්නේ නැති අනික් විලාසවල මුළු කයෙ තියෙන සියලු කාටීතුම දුක. හිත මනින්දී අරගෙන මොකද කරන්නේ? සුඛ සහගත අරමුණක් සුඛේට හේතුන අරමුණක් හිතලා හිටන් ඒ සුඛේ මනෝවස්සුකයක් විඳින වෙලාවට විතර දුක. අනික් වෙලාවට දැනෙන්නේ වේදනා දුක් වේදනා දාහ විපාස ඒවම ඉන්නේ හිතට. එනම් ඉන්ද්‍රිය හය කීම අනීන්ද්‍රිය වෙලා තියෙන වෙලාවට දුකමයි ඉන්නේ ස්වභාවයෙන්. ඒක දුක්ඛ දුක්ඛේම. අන්න ඒක තමයි අනීන්ද්‍රිය බද්ධය බද්ධය වෙලා තියෙන අවිද්‍යාව නිසා විපාක ස්කන්ධයාව එක බද්ධ වුණා. විපාක වශයෙන් බද්ධ වෙලා. ඔය විපාකේ කවදා හරි යථාබෝධිය ලබා ගත්තා විපාක බද්ධයේ තියෙනවා අවසානයේ එනක අනීන්ද්‍රිය බද්ධය. රාතන් වහන්සේලාත් ඒ ටික තියෙනවා. ඒකෙන් අවසානෙන්නේ ඉන්ද්‍රිය ටිකෙන් ඔහොම ගිහිල්ලා හේතු නිරෝධ කරලා ඉන්ද්‍රිය ඵලී අවසාන නිරෝධී චුත වෙන මොහොතක කයි විනාශ වෙන මොහොතක ඒක විනාශ වුණා. නමුත් අපි අර මුලදී හදාගත්ත ඉන්ද්‍රිය බද්ධය තිබුණා නම් එහම චන්දරාගින් නිසා මතුත් ඉන්ද්‍රිය ටික හදලා දුගුල හදලා දෙනවා. නැත්නම් අර දුගුලේ අවසානයේ රාතන් වහන්සේගේ අනුපදිතේස නිර්වාණය. අනින්ද්‍රිය බද්ධය ඉවරයි දෙන්නේ. මේ ඔය ටික තමයි දුක සහ ඒ දුකට හේතුව දුක වෙන ක්‍රමයි. අනික සියල්ල දුක වෙන ක්‍රමයි. ඒ වෙන්නේ. ඒ මායාවක් මහ භයානකයි. සැපවතින් පිණී සිටින මායාව ඔබට වඩා භයානකයි. මේක කඩ ගම තව එකක් හදන වෙලාවක් හදලා දෙනවා. ඒක තමයි මහ භයානකමදී. ආස්වාදයේ භයානකයි කියන්නේ අනන්ත සංසාරයේ වඩගෙන ආස්වාදයේ නිසා ගොඩනගපු අනීන්ද්‍රිය පද්ධතිය තමයි. කර්ම වේගයෙන් විපාක වශයෙන් ගෙනත් දුන්න එක නිසා තමයි. මොහොතක් නෑර කොච්චර සැපෙන් ඉඳ හැදුවත් හරියන්නේ දුකෙන්. ඒකේ හේතුනේ ආස්වාදයේ නැති ඉන්ද්‍රිය බද්ධී ක්‍රියාවලිය නිසා. ඉන්ද්‍රිය බද්ධ වුණේ අවිද්‍යාව නිසා හරි වටිනා දෙයක් මේ ඇහි බලන එක කණින් අහන එක ගියා. ඉන්ද්‍රිය බද්ධ වැලි පිළගෙන ඉඳාගෙන ඉන්නවා. ඒකේ අරමුණා කෙනකොටම අනුසේ නැගී ඉඳලා ඒක භුක්ති විඳිනවා. අර අදහස නැති වෙන්නේ අදහස තියෙනවා. අදහසට අරමුණා කෙනකොට භුක්ති නෑ බලන. ලබ ලබයි සතුට විඳ විඳ සතර ගමන හදා ගන්න. ඉතින් මේක නිතර නිතර හිතලා හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. එතරම් ඉන්ද්‍රිය බද්ධ දුක මොකද්ද? ඒ වගේම දුකට හේතු වෙන වෙයි දුක කිව්වේ ඒකයි. ඉන්ද්‍රිය බද්ධය කියන්නේ ආස්වාදයක්. අනින්ද්‍රිය බද්ධය කියන්නේ විපාකස්කන්ධය වශයෙන් ආව ලෝකෙටයි සියල්ල. ඒක අපි සම්බන්ධේ රයින් තාකල් තාඩන පීඩන සියල්ලටම ගෝචරේලා වින්දනයක් විඳින දුක දුක් සාගතව. ලෝකේ වාහිර ආයතති විචාවිර වහන්න නෙමෙයි. එතන ඉන්ද්‍රිය අනින්ද්‍රිය දෙකම කය හා සම්බන්ධ වෙලා බද්ධ වෙන්න ඕන. බද්ධ වෙනකොට තමයි දුක් විඳින්නේ හැදෙන්නේ. දුකක් නිස්පාදනය වෙන්නේ. ඔය කැලයක් ගිනි ගතලා අපි මොකද? අපි පිච්චෙනවා. අපි රිදෙනවා, රිදෙනවා. කයත් තිබුණකොට තමයි ඈත හිටියත් ඔන්න රස්න වාතයක් එනවා. අර පැත්තේ කැලේ ගිනි අරන් ඒ පැත්තෙන් හමායන වාතේ හරි රස්නේ. කය තිබෙච්චෙන තමයි දුක ආවේ. එහෙනම් මොළ දුක ආවත් මුල් වෙන්නේ ගත. ප්‍රධාන වශයෙන් මුල් වෙනවා ගතට. ගත නිසා විශාල දුක්පොලසක් ලෝකයේ විඳින්නේ. මොකද සැප හොයාගෙන ගත හදාගත්තා. දුකට ගෝචර වුණා. දුක ගොඩක් ගොඩ නැගුණා. කිව්වේ ඕකයි. මේ සැප ගොඩක් ගොඩ නැගුණා කියලා හිතා ඉන්නවා. සැප ගොඩක් කොහෙවත් ගොඩ නැගිලා නැහැ. දුක ගොඩක් නම් ගොඩ නැගිලා තියෙනවා. කිව්වේ ඒකයි. මොකද ඒක තමයි වලක්වන්න බැරි පහර වදින්නේ. වලක්වන්න බැරි විපරීතත්වයන්ට පත් වෙන්නේ. ඍතු විපර්යාසයන්ට පත් වෙන්නේ. සීතලට උෂ්ණයට ගෝචර වෙන්නේ. ඒව නිසා පීඩණයට පත් වෙන්නේ. ඒ අපි කැමැත්තෙන්වා හිතුවක් නැතත් කෙරෙන දෙයක්. ඒ විලාට ඒක විඳින්න සිද්ධ වෙනව අරමුණු වෙනවා. විපාකස්කන්ධයක් වශයෙන් විපාක වේදනාව වැඩිලා විපාක වින්දනයක් විඳින්න සිද්ධ වෙනවා. ඒක දුක්ඛස්කන්ධයට වැටුනේ ඒකයි. සුඛස්කන්ධයක් ලෝකෙ ගොඩ නැගෙන්නේ නැහැ. සුඛස්කන්ධය ඉන්නේ ඉන්ද්‍රිය බද්ධ වෙච්ච විලාගද එන මනවරණ රූපාස්වාදී සද්දාස්වාදී අරමුණු මාත්‍රයට මාත්‍රයක් ආව ඒ පොඩ සුඛස්කන්ධය ඕක අරින්න ගිහින් තමයි දුක්ඛස්කන්ධය ගොඩ නැගෙන්නේ. ඉතින් ඕක හොඳට තේරුම් ගන්න කාය දුක්ක් වෙන්නේ කොහොමද කියන එක. තේරෙන්නේ නැති අර ආස්වාදයේ නිතර නිතර වහන නිසා ඒක තේරෙන්නේ නැහැ. ආස්වාදයේ බලාපොරොත්තුෙන් යලි යලි දුක පස්සේම යනවා ආස්වාදයෙන් දෙන දෙයක් කියලා හිතාගෙන. ඒක තමයි අවිද්‍යාව. ඉතින් ඕක දුරු වෙනකන් ලෝක ස්වභාවය නිතර නිතර සිහි කරන්න හරි වැදගත් එහෙම දැනගන්න එක. ඔව්.
දැන්
ඒකම තමයි මේ කිව්වේ. ආස්වාදී දැන් ආස්වාදී දුකක් ඉන්නේ අපි හිතමු මෙහෙම දෙයක් දුකයි කියනකොට දුක්ඛම් බයත් කියන කියලාක බයාර්ථයෙන් දකින්නේ වේදනාර්ථයෙන් නෙමෙයි දකින්නේ වේදනා නම් සුඛ වේදනා සුඛයි දුක්ඛ වේදනා දුක්ඛයි ආස්වාදී දුකයි කියන ආස්වාදී සුඛ වේදනායි සුඛ වේදනා දුක්ඛ නෙමෙයි දකින්න ක්‍රමයක් තියෙනවා සුඛ වේදනාව පස්සේ ගියොත් මතු දුකට හේතු වෙන යමක් නිස්පාදිනේ වෙන නිසා ඒක භයානකයි භයානක අර්ථයෙන් දුක දකින්න කියනවා දැන් අපි හිතමු මෙහෙම දෙයක් යම් කෙනෙකුට මත්පැන් බොන්න ඔහු ප්‍රිය කරනවා ප්‍රිය කරන මත්පැන් බොන එක ඔහුට සුවදාපාම සුවයි කියනවා ඔව් කොහේ හරි හම්බ වෙනකොට හොඳ මත්පැන් වාදනයක් වීදුරුවක් මේ බෝතලෙක දෙක හම්බ වෙනවා බොහොම හිත විලායනවා අද නම් මට බොහෝ ප්‍රිය කරන වීමක් හම්බ වුණා ආ ඕන තරම් වීමක් ඔය තියෙන උඹලා වාගේ තමයි තියා තියෙන මොකද ඇයි එහෙම කියන්නේ ඕකේ තියෙනවා වහදාලා තියෙන ඔන්න වීපා දැන් වහදාලා තිබුණාම මත් වෙනවා බලාපොරොත්තු සුවේ ලැබෙනවා ඔන්න වීපන් කිව්වොත් දැන් මොකද කරන්නේ දැන් ඔහු බය වෙන්නේ නැද්ද ඒක ආස්වාදයේ තියෙනවා විවත ආස්වාදයි නැවත වහදිනා ඔහුගේ ලිය බල ඉස්සම හරිනවා දාලා තියෙන වස නිසා ඔහු ඒක දන්නවා නම් වස දාලා තියෙන බව හොඳටම ඒ මත් ගැන වස බව දන්නවා නම් සැප සහගත වීමක් මට හම්බෙලා තියෙනවා කියලා නිගමනය කරනවා ඒක සුව තියෙන බව දන්නවා ජීවත් බඩ ගිහිලා මැරෙන බව දන්නවා නැත්නම් පපු කැවුතු පිටිල යන බව දන්නවා කැම්බිල යන බව දන්නවා ජීවිතේ නම් පවත්වන්න බෑ කියලා දන්නවා උඹ බොහොම කැඳි බොඩ අහිමි වියොම අල්ලපිය මේක කෝපිය මූට ජීවත් එහෙම කක් කියයි මාව මරනෝ මට බොනෝ වහ බොනෝ කියලා කෑ ගහන එක මට මත් බෑ බොනෝ කියයි මාව බේරගනියෝ කියලා කෑ ගහනවා එච්චර එන්නේ සැප ලං එහෙම කියනවා ඔන්න ඔයගේ අවිද්‍ය ආස්වාදී වහ තිනව දන්නේ වැහිලා තියෙන්නේ වහ කීවේ වැහිච්ච හින්දා යථාර්ථයේ වැහුණාම වහ ඒකම ප්‍රතිඵලය ලෝක ප්‍රතිඵලය තමයි යථාර්ථයේ වැහිලා මිනිසු බීලා වැරින් බීලා නැහි වැහිච්ච දේ හින්දා දන්නේ ආදීනිය දැකලා නැහැ ඒකේ දුක් කරදරේ දැකලා නැහැ නම් වහ වාදාලා කියන කී අර්ථයත් ඕකයි ඒ වගේ ඇසේ වහ තමයි ඇස ප්‍රියයි කියලා හැපෙන්නේ වහ දැක්කම භයානකයි කියලා දකිනවා. ඒක දුක්ගුණට දානවා මිසක් සැපයි සුවයි කියලා ගන්න සුදුසු එකක් නෑ කියලා තවද දාලා දකිනවා. මේක නුවණින් දැකිය යුත්තක් මිසක් වේදනා වශයෙන් දැකිය යුත්තක් නෙමෙයි. ආදී මේ බුදුදහම තුළ සැප වශයෙන් පෙන්වන්නේ වේදනා නෙමෙයි. වේදනා චෛතසිකේ නැති තැන සැපක් පෙන්වනවා. යම් තැනක දුකක් නැද්ද? ඒ සුවයි කියන නිගමනයේ තමයි සිද්ධාන්තය තමයි මේ බුදුදහමේ සුඛ සිද්ධාන්තය. ලෝකයේ සුව සිද්ධාන්තිය යම් තැනක සුඛ වේදනාවක් ගොඩනැගෙනවාද ඒක සුවයි. ඒක වින්දනය. සුව වශයෙන් විඳිනවා. මේ බුද්ධ ශාසනයේ සුඛ කියලා කියන්නේ මොකද්ද? යම් තැනක දුක නැද්ද? ඒකයි සුව. එහෙනම් විඳින සුව කියන්නේ වේදනා චෛතසිකේ සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ බවත් ගෞතමයන් වහන්සේ හිතක් නැති තැනක සැප බල වනවා කියලා අන්නේ බවුණන් කියන්නේ පටන් ගත්තා. අන්නේ පරිබ්‍රාජිකයෝ කියනවා. මොකක් නිසාද? නිරෝධ සමාපත්තියට සමවැදුනහම හිත නැහැ කියන කතාව අහලා තියෙනවා. හිතක් නැහැ නම් සැපක් කොයින්ද? කොහොමකින්ද විඳින්නේ? තර්කයක් ගේනවා. ගෙනහලා බෞද්ධාගමෙන් අමුතු කතාවක් පනවනවා. ඉහළම සුඛේ නිරෝධය කියලා. නිරෝධය කොයිද සුඛ හිතක් නැහැ නම් කියලා. අන්නේ පරිත්‍රාජිකේ මෙහෙම අහනකොට ඒ ඇනේ මේ ටික කියන්න කියලා බුදුරණාහන්සේ උත්තරයක් දුන්නා. තථාගතයන් වහන්සේ යම් සුඛයක් පැනෙවුවා නම් යම් තැනක දුකක් නැද්ද? ඒ සුවයි. ඔය අතින් පරවන්නේ කියන්නේ. එහෙනම් ලෝකයාගේ පැනවීම එකක්. බුදුරජාණන් වහන්සේගේ සුඛ පැනවීම තව එකක්. නමුත් අපි ලෝක තේරෙන්නේ කවදා හරි. ওই ධර්මය අවබෝධ වෙච්ච දාට. ඇත්ත වශයෙන්ම සුව කියන්නේ යම් තැනක දුකක් නැහැ නම් ඒක මිසක්. සැපයි කියලා තියෙන යමක් ඇද්ද? එතන ඒකාන්තයෙන් දුක එක තියෙන එක පැත්තක්. එක පැතිකඩක් විතරයි ලෝකේ පේනන සුඛ වින්දනේ අන්න එක දකින්නවා අපිට කිව්වත් කවුරු හරි ඔය ඇඳුමේ හොඳ පිට දෙපිට කොහොමද මේ පැත්ත හොඳ පිට අනිත් පැත්ත කල පිට අනේ මම කල පිට ඒ හොඳ පිට දියන් පුරුවන්ද ගන්න ඔය ලස්සන කෝපිය කොහොමද දෙපැත්ත ඇතුළ නම් මෙහෙම ලස්සන කරලා නැහැ මේ පිට පැත්ත හොඳට ඔබ කරලා ලස්සන කරලා තියෙන්නේ අර ලස්සනයි මට ලස්සන පිට පැත්ත දියන් ඇතුළ පැත්ත වටින්න පුරුවන්ද ගන්න
අන්න ඒ වගේ දෙයක් තමයි. මට මේ සැපටික දියන් දුක්ඛ මට ඒ වගේ වරේ එහෙම එකක් නැහැ. ලෝකේ තියෙන සැප දුක කියන්නේ පැති දෙක. ලෝකේට ඇති යමක් ඇද්ද? සැප පැත්තේ අනිත් පැත්ත මහා දුක. ලෝකේ තියෙන බඩු වල ඔබ පැත්තක් තියෙනවා කන පිටක් තියෙනවා. කන පිට නැවති දුක හොද පිට ගන්න ගියාම ඒක කරලා උසාව ගන්න වෙනවා. අන්න එහෙම දෙයක්. පොල් ටිකක් අරින් කටේ දාලා හපනවා. කිරි රහයි කියලා අන්තිම වල රොඩ්ඩේ ඉදිරි වල. රොඩ්ඩේ තමයි දීලා දින් කිරි රහ ඒකත් එන්න. පොල් රොඩු ටිකේ ගන්න දෙයක් නැහැ. හැබැයි ওই රොඩු ටිකේ තමයි අස්සේ වැදිනා කිරි රහ ටික තිබෙන්නේ. මෙන්න මේ වගේ අපේ තියෙන රොඩු ගොඩක් අස්සේ තමයි අර ආස්වාද මාත්‍රියේ තියෙන්නේ. ඒ ආස්වාද මාත්‍රියේ තියෙන යම් රොඩුක් ඇද්ද? ඒ සියල්ල දුක් ගොඩ. විඳින සිද්ධ වෙන දුක් වේදනා. විඳින සිද්ධ වෙන දුක් වේදනා යමක් පස්සේ ගියාම ලැබෙනවනේ. ඒකම තමයි අඩාලා ශෝක පරිදේව දුක දෝමන සපාය ආසා සම්බවන්ති කියලා. ඔය කොට නැగి නැగి අසහනයක් මතුවලා තියෙනවා. අන්නේ අසහනයෙන් පෙලෙන්නේ ආස්වාදී හරි වැදගත් කියලා හිතාගෙන ආපු නිසා. අපි දන්නේ නැහැ ලෝකයේ පංචකාමයට හේතු වෙන්නේ ආස්වාදී ගොඩ නැගින්නේ මොකක් නිසාද? ඒකට ක්‍රමයක් තියෙනවා හේතුවක් තියෙනවා. ඒක හරි සාරවත්. ඒක ප්‍රියමනාපයි. අනේ මං කවදාලං ඒ වගේ සුවයක් යලි යලි විඳින්නද? මෙන්න මෙහෙම නිගමනයක් එනවා. ඒ සුභ ස්වභාවයක් පිළිබඳව. ඒ සුභ ස්වභාවයක් එහෙම ඇතිලා ප්‍රියමනාපයක් ඇති වෙන්න හේතුනේ. මොකක් නිසාද කියලා අපිට තේරිලා නැහැ. දැන් අපිට ඒක තේරුම් ගන්න ක්‍රමයක් අපි ඔය දිචිලා කිව්වා. අනේ මේ වගේ ඉලාට හොඳට මේ ෆෑන් එකක් දාලා හොඳට සිසිල් සුළඟක් එනවා නම් කොච්චර සුවද? ඒක සුවයක් තිබුණාද? දැයිලා තියෙනවා. කොයි විලාකද දැවුන්නේ? ඇඟට අද උස්නියක් ආයෙත් තියෙන වෙලාවට ඇඟ හොඳින් රත් වෙලා තියෙන වෙලාවට තමයි සීතල සුවද වුනේ. ඇඟ හීතල වෙලා තියෙනවා කියලා හීතල වෙනවා. පුළඟේ වෙනවා. දැන් කොහෙද? හීතල සුරගේ සුවති වුණා දැනුත් දැනෙන්න ඕන. අපෝ ඒ ෆෑන් එක උනා තව නාව තව ඉන්න බෑ හීතලේ වෙවුල වෙවුල ඉන්නේ කියනවා ඒක. තවත් සීතල කරනවා ඒ මදිවට කියනවා. අර ධාරිය දාලා ඉන්න වෙලාවට ගිනි කවලා ගිරහල ළඟින් තියෙනවා කිට්ටුවේ. ඒ රත් වෙලා ඉන්න බැරුව ඉන්න මේක තව ගිනි ගහනවා මෙතන. ඒකට වයින්නවා. ඉන්න බැරි කරදරේ මේක මහා වදයක් අවා සත්තුලානේ කියලා. අයිසරේ වදන බොහෝම සීතල කාලයක් එනවා. ඒ කාලේ කවුරු හරි ගිනින්න. ලංකාවේ හැම ටිකක් අපි ඉන්නවා. හරි සුවයි. ගින්දරේද සුවති වුණේ සීතලේද සුවති වුණේ. නේද අපි ළඟ තිබිච්ච වෙනසකද? මමයි කියලා ගොඩනගා ගත්ත මේ ස්කන්ධ පොඩි. මේකේ තිබුණා යම්කිසි ඌනතාවයක්. සමතුලිත නැහැ. අපි ඔබට දකින්න සමශීතෝෂණ කරනවා. ශරීරය සමයි. සීතලත් නැහැ, උෂ්ණත් නැහැ, දෙකම නැති වෙනවා. දැන් සීතලේ වෙනවා, උෂ්ණේ වෙනවා. කොයි එකද සුවාගම? ওই දෙකේම මට ගන්න සුවයක් නෑ. අන්න වෙනසක් දැනුණා. එහෙනම් අපිට මේ සුව හැදෙන්නේ මොකක් නිසාද? යම් අරමුණක් ඇතුළු කරනකොට ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශයෙන් සුවයක් නිපද වෙන්නේ මේ අපේ මේ අනින්ද්‍රිය බද්ධ වෙලා තියෙන. එහෙනම් මේ ඇසකන දිවනාසී ශරීරය කියන මන කියන මේ කොටත් එකින් හදගත්ත මේ විපාකස්කන්ධය විපරීත වෙලා තියෙන හින්දා විපරීත උනේ මොකක් නිසාද? අර විපරීතයේ තිබෙන්නා වූ විපරීතේන తాවකාලික ප්‍රතිකර්මී හරි සුභාස්වාදයක් නේ කියලා මුලාවින් ඒක හොඳයි කියලා ගත්ත අවිද්‍යාවෙන් ඒක බලාපොරොත්තු වෙන කරගත වැඩ පිළිවිද. එනිසා මානසික ඌනතාවයකින් තමයි කරන්නේ. ඌනතාවයකින් ගත්තා වූ බලාපොරොත්තු නිසා ඌනතාවියක් ඇත්තා වූ ගතක් නිපදවනවා. ඕක කියනවා කාමකය. කාමකය හැදෙන මුල. ඒ නිසා මේකේ මනවලන රූපයක් එනවා හරි ආසයි. සුවයක් දැනෙනවා. ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් එනවා හරි සුව දැනෙනවා. දැනෙනකොට ඒක දාලා යන්න බෑ. ඒක කොච්චර සුවද කියලා හිතනවා මිසක් ඇයි මේ සුව දැනෙන්නේ? මම ඇති කරගත්ත මේ මුලා සහගත වන්නා වූ ඌනතායක ස්වභාවය නේද මට මේ සුවේට හේතු වෙන විදිහ කය හැදුවේ කියලා දකින්නේ. එදා බුදුරණන් වහන්සේ දේශනා කරනවා කාමී සමතේටපත් කරන්න සමාධිය වඩා මහණෙනි වැඩි වූ සමාධිය ඇත්තාල කාමී සංසිදෙනවා. සංසිද්ධව ගන්න එකන් ඕකේ දකින්නේ. එක්තරා අවස්ථාවක බුදුරන් වහන්සේ ළඟට බමුණෝ කීප දෙනෙක් කී අවස්ථාවක් ගැන සඳහා වෙනවා. ආනන්ද හාමුදුරු හම්බෙලා ඒ අය අහනවා. ස්වාමීනි ඔබ වහන්සේලා කියනා මේ ඔක්කොම අතලම අරන් රුක්මොල් ශුන්‍යාගාරවල විවේකව මෙහෙම ඉන්න එක සැනසිල් අසුවයක් කියන. දැන් අපි මේ 10 දෙනෙක් ඉන්නවා. අපි කියනවා අමුදරුවන් පෝෂණය කරගෙන සුවඳ විලවුන් ගල්වමින් හොඳ යහන් වල සුඛෝභෝගීව හොඳට කාලා බීලා ඇඳලා වැළඳලා මේ විදිහට ඉන්න එක සුවයි කියලා. අපිට පැහැදිලි අපි 10 දිනාගේ මතහසත් මෙහෙමයි. ඔබ වහන්සේනම් කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. කොහොමද මේ පිළිගන්නේ? අපි කොහොමද කොහොම නෙමෙයි කියන්නේ? ඕකට ආනන්ද හාමුදුරුවෝ ඉතුරු දුන්නේ නෙවෙයි, උන්වහන්සේ දැක්කා. මේක බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන හොඳ ප්‍රශ්නයක්. උන්වහන්සේ කියන්නේ මේකට පිළිතුරු ගන්න ඕනි කියලා. අඬ ගහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේට කාරණේ විග්‍රහ කළා. උන්වහන්සේ කියන කුමාරවරුනි ඔබලා අද ඔය සූයාක් ගැන කතා කරනවා. ඈ අඹුවන් දරුවන් පෝෂණය කරගෙන ඒ වගේම යම් කිසි ආකාරයේ මේ සුඛෝභෝගීව මේ ගිහි ජීවිතයක ඉතින් සුවඳ විලවන් මේ ගල්වාගෙන ඉතින් ඒතකොට ඒ වගේම යහන් මත සුඛෝභෝගීව ඉතින් ඔය කුමාරියන් සමග ඉන්න එක ওই જાතියව හරි සුවයි කියලා ඔබලා යමක් කියනවනේ. මම විඳපු සුඛයෙන් 100න් එකක්වත් ඔබලා විඳලා නැහැ. ඒකයි. එහෙම කාලයක් මට තිබුණා. සාම්‍ය සුරාම්‍ය සුභ කියලා මෙහෙම මාලිගා තුනක ඒ කටයුතු කරන මට මගේ අතේට පහයට සියලු වැඩ කරන්න හිටියේ දෙවඟණන් වාගේ සොලොස් වයස් කාන්තාව. මෙහෙම දෙනක මම හිටියේ. මම විඳලා තියෙන කාමසුවේ 100න් එකක්වත් ඔබලා විඳලා නැහැ ඔය කතා කරන්නේ. එදා මරත් තේරුන්නේ නැහැ මේක. සුවද දුකද ගහපුවාම ඒක සුවයි කියලා තමයි මරත් තේරුන්නේ. හැබැයි මට එකක් දැනෙනවා. මේක කොච්චර සුවයි කිය කී හිටියත් ඉතාම සාවකාලිකයි. මේක වෙනස් වෙන දුකටපත් වෙන එක. මේක සදාතනික සැනසෙල්ලක් නා මේක නෑ. මේක රැවටිල්ල. මට එහෙම ඥානයක් තියෙනවා ඔන්න ඔය ටික දකින්න. ඒ නිසා මට දිනා මේක මේ ගොඩනගාගෙන විඳින්න ආව සුවයක් මිසක් මේ යථා ස්වභාවයක් ඇති තත්වයක් නෙමෙයි. මුලාවක් නිසා ගොඩනගාගත්ත දෙයක් බව වැටහුණා. මේකෙන් අහක් වෙන්නේ හිතුවට අහක් වෙන්නේ බෑ. ඇයි කියලා බලපුවාම මම මේක සුවයි සුවයි කියලා හිතනවා. මේක යථාර්ථයේ ආදීනව සහිතයි. ඒක දකින්නේ. මේකේ තියෙන දුක්ඛම් කරුණු පැත්තත් වෙන්ීමේ ආනිසංසත් තියනවා නම් ඒක තමයි ඥානකෝචර ඇත්ත. මම පස්සේ ඔය ටික කරන්න පටන් ගත්තා. පංචකාමයන්ගේ ආදීනවත් වෙන්ීමේ ආනිසංසත් විතර බලන්න පටන් ගත්තා. මෙන්න මේ ටිකට මගේ හිත නිරායාසයෙන්ම ඒ කාමී මිදිලා ගියා. ඒ ඔතින්ම පටන් ගෙන අන්තිම ලෝතරා බුද්ධත්වයට ගම ගෙනිච්ච වැඩ පිළිවෙල තියෙනවා විග්‍රහ කරලා. මම ඉතින්ද ඇවිදින් මේ අධ්‍යක්ීම ලැබුවම මම අද කියන්නේ. ඔය පංචකාමිය කිසිම සාරත්වයක් නැති හිස් දෙයක්. ඕකේ සාරත්වයක් නැහැ, සුවයක් නැහැ. ඒකෙන් අත්හැරින් නොයලි මිදී ගියාම ඒහා වැඩි දිච්ච සියලු දුකේ නිදහසීම සාන්තයි ප්‍රණීතයි. මං අන්නේ සාන්තිය දැකලා අද ඉන්නේ. එයා කිය අන්න ඒ වගේ ක්‍රමයක් ඔය තියෙන. එහෙනම් මොකද උනේ? සමාධිය වැඩුවට පස්සේ සමභාවයටපත් වුණා. සමභාවයටපත් වෙච්ච ඉන්ද්‍රියන් අසහනෙන් තොර වුණා. අසහනකාරීත්වයෙන් මිදුණාට පස්සේ ලස්සන තියෙනවා, ඇහැට වේනවා. නමුත් ආ චන්දරාගෙන් එහි ආස්වාදී බැඳීමක් නැහැ. සුවඳ දැනෙනවා. නමුත් එහි බැඳීමක් නැහැ. රසෙහි දැනෙනවා. එහි කිජවීමක් නැහැ. කයට පහද දැනෙනවා. ඒකේ වටිනාකමක් කියලා අමුතු බැඳීමක්, අමුතු ආස්වාදීක බැඳීමක් නැහැ. අන්න එහෙම ස්වභාවයක් එනවා. හිතට අරගුණ කරන්න පුළුවන්. ආස්වාද මට්ටමින් ගිහිලා හිත තැනින් තැන බැඳීමක් නැහැ. නිදහස් වුණා. අන්න නිදහස් වුණාම යම් තැනක දුකක් ආව නම් ඒ දුක යම් තැනක නැද්ද? ඒ තරමට ඒක සුවයි. එහෙනම් ජීවත් වෙලා ඉන්න කාලේ රාගේ යම් තාක් ගිනිද? රාගේ නැත්නම් රාගෙ ගිනි නැහැ. ද්වේෂේ යම් තාක් දාහයේද ගිනි දෙනවද? ද්වේෂේ නැත්නම් ඒ දාහයේ ඒ ගින්න නැහැ. මුලාව නිසා යම් තාක් වික්ෂිප්ත විරාද ඒකෙන් දාහයක් ගින්නක් හට ගන්නවද? ඒ මුලාව අත්හැරෙද්ද ඒ දාහ ගිනි නැහැ. ඔය ටික සංසිද්ධිලා යනවා අරිහත් වේ. ඊට පස්සේ රූපේ වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ ටික මුල් කරගත්ත විපාකස්කන්ධයක් තියෙනවා. ඒ විපාකස්කන්ධය නිසා විඳින සිද්ධ වෙන යම් දුක දුක්ඛයක් තියෙනවාද? ඒක අවසානයේදී පිරිනවන පෑමක් ඇද්ද? අවසාන පිරිනවන පෑමේදී ඒකෙන් නිදහස් වෙනවා, සියලු දුකෙන් නිදහස්. එහෙනම් යම් තැනක දුකක් නැද්ද? ඒ සුවයි. යම් යම් කත්ත නැති තේන තන් ශුන්‍යම්. යම් තැනක යමක් නැද්ද? එයින් ඒ ශුන්‍යයි. යම් තැනක දුකක් නැද්ද? එතන දුකෙන් ශුන්‍යයි. එහෙනම් යම් තැනක දුකක් නැද්ද? පැවැත්ම යම් තැනක නැත්නම් දුක එතන නැති නිසා අන්න ඒක සුවයි. ඒකයි ශුන්‍යතාවය කියන්නේ ආරි විනේ. ඉතින් ওই ක්‍රමයට ඔබ දකින්න ඕනේ. දැන් මේ නිවන් දැකීමට සිත අරමුණු කරන ආකාරයේ පහදා දෙන්න. දැන් මේක තමයි මේ කියවුනේ. සිතේ මොකද්ද දකින්න ඕනේ? ලෝකේ දුකයි කියලා දකින්න ඕනේ. ඒ දුක ගොඩනැගෙන්නේ ලෝකයක් සමග ඔය චන්දරාගින් හේවත් තෘෂ්ණාවෙන් චන්දරාගින් ඒ වගේම ඉච්ඡාවෙන් හැම එකකින්ම කිව්ව එකම වචන එකම අදහස. ඒකෙන් බැඳුන වෙන් වුණාම ලෝකයේ ගොඩ නැගින්නේ නැහැ. ඇස රූපයේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේවා. යම් තැනක ගොඩ නැගුණා නම් ලෝකයේ ගොඩ නැගුණා. ඒවායක සම්බන්ධ වුණා නම් දැනෙන ස්වභාවයක් ගොඩ නැගෙනවා. ස්පර්ශ වෙනකොට. ඒ දැනෙන ස්වභාවය නිසා හිත කියන එකක් ගොඩ නැගෙනවා. ඉදෙනීමත් එක්කලා. ඒතර හැඳිනීමක් කියනවා. ඒතර අනිත්‍ය දෙයක් ආවම දුක්සහගතව දැනෙනවා දුක්සහගතව හඳුනන. ඒක වේදනා සහිතයි. අසහනකාරී. පීඩනයක් ඇති කරනවා. මේ නිසා දුක ගොඩ නැගෙනවා. එදී අතරගෙන නැත්නම් ඔය ක්‍රියාවලිය සාවලිය නිදා. ඉතින් මේ ක්‍රමයේ මූලිකව දකින්න ඕනේ. සැප හොයාගෙන දුක් විඳිනවා. ලැබුව සැපතා සැනසුමක් නැහැ. ඒක තමයි මායාව දුකේ ඇතුළත දමන. මෙච්චර කල් ආන සංසාරිකින් ඉන්නේ සැප හොයන්න ගිහිලා දුක් විඳපු එක. ලැබුව සැපතක සැනසීමක් නැහැ. එනවා වගේ පේනවා. ඉතලා ආස්වාද දැනෙනවා. අසහනී නිසා ගොඩනගිච්ච ආස්වාදයක් නිසා ලෝකේ සතුට සැප කියලා තවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. අත්තවසින් විඳපු ස්වභාවය. ගොඩනගිච්ච අසහනී නිසා ගොඩනගිච්ච සුවය තමයි ලෝකේ තියෙන්නේ. සමතුලිත වුණා නම් ඒ මුලා ඉවරයි. එහෙනම් සුවේ කියන්නේ බොරුවක් කියලා දැක්කම පස්සේ ඔය සුවයක් හොයාගෙන නිසා අසහනී නිසා ගොඩනගාගත්ත සුවය පස්සේ කියලා දුක් විඳා කියන්නේ ඒකයි. එහෙනම් ඒ මුලාවක් මිසක් යථාර්ථයේ මොකද්ද කියලා බලුවා සුව කියලා ගන්න දෙයක් ලෝකේ නැහැ කියලා දැක්ක දාට සුවයයි කියන එකේ දුක දකින්නවා. සුවගේ ඇති වෙන මායාවක් විතරයි කිය හිද්දයක් විතරයි කිය දකින්නවා. අන්න තියෙන වෙනස. පුංචි ළමයේ හුණු කෑල්ලකට මුද්දරයකට ඔය පාට ටොපි කොලියකට නහින්න හදනවා. හොර කනවා අලා ගන්නවා ගහ ගන්නවා උදුරා ගන්නවා. මගේ ටොපි කොලිය ගත්තෝ කියලා කෑ ගහනවා. මගේ හුණු කෑල්ල ගත්තා මේ කියලා කෑ ගහනවා අඬනවා. හරි වේදනයි. ලොකු කෙනෙකුලා තියනද? ටොපි කොලිය දා ආ ටොපි කොලිය ගත්තා කියලා කෑ ගහනවා අඬනවා ලොකු පොඩි උන්වා. මේ හරයක් නැති දේවල් කියලා දැකරපස්සේ ඒකේ ආස්වාදයක් තියනද? ලොකු අය. හුණු කැට කෑල්ලක ටොපි කොලියක ඕකෙත් ගන්න ආස්වාදයක් තියනද දැනුවත්තුලහම. අන්න ඒ වගේ යථාර්ථයේ දැකරපස්සේ මේ අපි පංචකාම කියලා ගන්න දේවල් ප්‍රියමනාප දේවල් අර පොඩි එවුන්ගේ ටොපි කොල වගේ හුණු කැට කෑලි වගේ දකින්න දවසක් එනවා. එදාට ගන්න ආස්වාදයක් නැහැ ලෝකේ. ඒකෝර තමයි දකින්නේ ආස්වාදී කියන්නේ මායාවක් මුලාවේ ගොඩනැගිච්ච දෙයක්. එහෙම එකක් අපිට උරුම වෙලා නැහැ. අපේ ස්වභාවයක් අපි සත්‍යය කියලා ලෝකේ ස්වභාවයක් නෙවෙයි. ලෝකේ අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච ස්වභාවයක් කියලා දකිනවා. ඒක අත්දැකීම දැක්ක දාටයි එහෙම වැටහෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. ඒකයි කාරණා. ඉන් නිවන් දැකීමල හිත අරමුණු කරන්නේ අරමුණු කරන යමක් ආදීනව බලන්න ඕන. ඒක යම්තරක නැත්නම් ඒ දුක ඉතර නෑ කියලා දකින්න ඕන. ඔක දිගේ දිගේ ඉදි හොයන්නේ. ඒකට කියන නිවන ආංශාංශ බැලීම තමයි ලෝකේ ආදීනව බැලීම. ඔය දෙක දකින්න ඕන. ඒක තමයි නිවන අරමුණු කරනවා කියන්නේ ඉතින්. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පහ අපගේ සිතුවිල්ල තුළ වෙන්වෙන් වශයෙන් දකින්නේ කොහොමද කියලායි මේ අහන්නේ. දැන් මේක දැන ගන්න ඕනේ බොහොම වැදගත් දෙයක්. මොනම වේදනාවක් හෝ හටගන්න බෑ ස්පර්ශයකින් තොරව. මෙන්න ආයි ධර්මය. දැන් මේක හිතලා බලන්න වෘතු වෙන. අපි ඒක එහෙමද කියලා විමර්ශනය කරලා බලන්න ඕනේ ඥානි. මොනින් විමර්ශනය කරනවා. Taman විදලා තියෙන වින්දන බලන්න. ඒ වින්දන බලලා හිටන් බලනවා මේ වින්දනයක් මට ගොඩනැගෙන්නේ මනසට යමක් ස්පර්ශ වීමේද නැද්ද ස්පර්ශයක් මුල් කරගෙනද නැද්ද මනසට කියන්න දෙයක් නෑ මනස ගොඩනැගෙන්නේ තෝ එක ළමයි එහෙනම් ස්පර්ශයක් මුල් කරගෙන වේදනාව වෙන ක්‍රමයක් තියෙනවා පස්සපත්‍ය වේදනාවක සිද්ධාන්තය ද සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා තුනකට වේදනා මේ විඳින වේදනා සැප වේදනාවට හේතු වෙන ස්පර්ශයක් ඇහැ කන දිවනාසය ශාරීරිය මනකින ඉන්ද්‍රියන්ට ගෝචර වුණොත් සැප දැනෙනවා. දුක් වේදනාවට හේතුකාරක වෙන ස්පර්ශය ඇහැ කන දිවනාසය ශාරීරිය මනකින ඉන්ද්‍රියකට ගෝචර වුණොත් ඒකෙන් දුක් වේදනාව දැනෙනවා. උපේක්ෂා වේදනාවට හේවත් මධ්‍යස්ථ වේදනාවට හේතු වෙන්නා වූ යම්කිසි ස්පර්ශයක් ඇහැ කන දිවනාසය ශාරීරිය මනකින මේ ඉන්ද්‍රියන්ට ගෝචර වුණොත් ඒ જાතිය ස්පර්ශී වේදනාවක් දැනෙනවා. ඔයිට අමතරව මට වේදනාවක් දෙන්න ක්‍රමයක් තිබිලා තියෙනවා කියලා හොඳට හිතලා බලනකොට අන්න ඒ වේද පටන් ගන්නවා ධර්මයේ තුල අපි දැක්කේ නැති බුදු පියාණන් වහන්සේ දැක්ක ඇත්ත අපිට විමර්ශනය කරන්න දීපු දෙයක් ඒ තුنين අපි විමර්ශනය කරලා බලන්න ඕන බුදු පියාණන් වහන්සේ දුන්න ඒ ධර්මයේ සත්‍යතාවය එතකොට පේනවා කිසිම කෙනෙකුට මේන් එහාට ස්පර්ශයකින් තොරව වේදනාවක් ගැන කතා කරන්න දෙයක් නැහැ අරමුණක් ස්පර්ශ වෙලාම තමයි දැනීමක් හටගන්නේ. අන්නේ දැනෙන එක තමයි කිව්වේ ස්පර්ශ වේදන. මොකද ස්පර්ශ වුනේ? අන්න හොයාගෙන ආයිත් දැන්. ස්පර්ශ වුනේ මොකද්ද? ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනට ධර්මයක්. දැන් මනට ධර්මයක් කියන දේ ප්‍රශ්නයක් එනවා. ඒ නාමනේ කියලා. නාම මතුනේ මනට ධර්මයක් ස්පර්ශ වුණාට පස්සේ මන කියේ මොකක්ද? වස්තු රූපය කියන එකක් ඕනේ සත්‍යයක් නම් ඒක ඇති වෙන්නේ. ඒ කර්ම වශයෙන් හට ගන්නවා. දැනීම හට ගැනීමට අවශ්‍ය වෙන ඉතාම කුඩා ඉන්ද්‍රියක්. ඕරිහින සූත්‍රාස්ත්‍යයක් කියවත් වස්තු රූපයක් කියලා. කෙනෙක් පරිසන්දි වෙන මොහොතකම ওই වස්තු රූපයේ කර්මජව ගොඩ නැගිනවා. ගොඩ නැගිලා ආපෝ තේජෝ වායව පටේ වන්නගන්ත රසෝජා කියන මේ සුද්දාස්තකයා සහිතව වස්තු රූපය කියලා කොටසක් ගොඩ නැගිනවා. දැනීම හට ගැනීමට ප්‍රධාන විඤ්ඤාතන මෙන්න මේක රූපය. අනිදස්සනං අප්පටිගං ධම්මායතන වරියාපන්න රූපං කියලා. දර්ශනීයට කරන්නත් බැරි ස්පර්ශ වෙන්නේ නැති හිතට අරමුණු වෙන්නා වූ යාතිය රූපයක් ගොඩ නැගිනවා කර්ම ශක්තියෙන් තව. ඒකත් රූප මාත්‍රය. අද කියනවා ඉතාලම සියුම් කිරණක් වාගේ. ඔය අල්පා කිරණ, ගැමා කිරණ කියලා එක එකවත් අති සියුම් කිරණ වර්ග ගැන කතා කරනවා මේ නවීන විද්‍යාව. අන්න ඒ වගේ දෙයක්. ලේසර් කිරණ. ඕ වගේ එක්තරා සියුම් කිරණ වර්ගයක්. කර්ම ශක්තියෙන් ගොඩ නැගෙන. අන්න ඒ වදින කිරණ ශක්තිය තමයි අර කියන වස්තු රූපය කියපු මාත්‍රියට වදින්නේ. ඒකට වදිනකොට තමයි මනංජ පටිච්ච ධම්මේච උපාදේති මනෝවිඤ්ඤාණ කිරි විඤ්ඤාණය පහළ වෙන්නේ. මනෝවිඤ්ඤාණය පහළ වුණා තමයි මොකද ඉස්පාරුනේ? රූපයක් ඉස්පාරුලා දැනීමක් පහළ වුණා, වේදනා. එතකොට මොකදුනේ? ඒ දැනීමෙන් හැදිනීමක් පහළ වුණා, සංඥා. එතකොට හිත ගොඩ නැගුණා. ගොඩ නැගීමත් එකම චේතනා. ඒ තමයි සංකාරකේ චේතනාවලටයි පුරාණ සංකාරවල ප්‍රධාන වුනේ. ওই ටික කොහෙද ගොඩ නැගුණේ? දැනීම් පුණ්ඩේක, දැනීම් පිළේක, එවත් විඤ්ඤාණයේක. විඤ්ඤාණී කිනේ ගොඩ නැගුණා? හරියට අප්පුඩි ගහපුවාම හලලිකුත් වෙනවා. ඕකට කියනවා මනයි ධර්මයයි පුරේ ජාතයි මුලින් පහළ වුණා, කර්ම ශක්තිය සම්බන්ධ වුණා. මනෝ විඥානේ පත්‍යේ ජාතයි පසු වෙන්න ලැබුණා. මේ මනෝ විඥානේ හේතුවේ ඵලය. මනෝ විඥානේ අධර්තරකණ රූප වේදනා සංඥා සංකාර කියන චෛතසික. විඥානයේ තුල චෛතසික හටගත්තා මිසක් විඥානයක් නැතුව චෛතසික පහළේ ධර්ම නියමයක් නැහැ. එනවා එක සම්පින්දනය. එන රූප මූල කරේ තමයි ඔය කොහොම හටගත්තේ. එන යම් දෙනක දැනීමක් පහළ වුණා නම් රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානීය යාමක් ඉදීමක් වැඩිවීමක් චුතියක් නොකියමි. මේ බුද්ධ දේශනාව. එන පංචස්කන්ධයක් නැන සත්‍යය කියලා විද්‍යාමාන කොතනකවත් නැහැ. හිතක් විද්‍යාමාන කරන්න බෑ පංචස්කන්ධ සම්බන්ධයක් නැතුව. මේකෙදි මේ අනිදස්සන අපටිග ධම්මායතන පරියාපන්න රූප කියන මේ යති සියුම් දේ සර්වඥ ගෝචරයි. මේක සාමාන්‍ය කෙනෙක්ගේ ඇහැට පේන එකක් නෙමෙයි, අනිදස්සනයි. ස්පර්ශ කරලා ගන්න බෑ අප්පටිගයි. ධර්මායතනේ දකින්න පුළුවන් ලෝතර බුදුරජාණන් වහන්සේට අනාවරණ ඥානෙ ඇති නිසා. උන්වහන්සේලා ඒක වේන්නේ. ඒ නිසා ওই රූපයේ වේ නැති නිසා මේ පෙනෙන රූප මට්ටම ඉක්මවලා ගිහිලා හිටන් උපන්හා විතරා ලෝකයක් තියෙනවා. ආකාසානාන්ත්‍යතර විඥානාන්ත්‍යතර ආකින්චඤ්ඤයද නේව සංඥාතර කියලා ලෝක හතරක් උර අරූප ලෝක කියනවා. අරූප කිය බුදුරන් වහන්සේ නෙවෙයි දකින්න බැරි නිසා ලෝක සත්‍යේම අරූප කිව්වේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා රූපයක් නැතුව වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ නැහැ. එන ඒකේ තියෙන රූපේ සර්වඥ ගෝචර එකක් නිසා කනාවරණ ඥානීර පේන. අනික් අයට පේන්නේ නැති නිසා අනික් අයට අරූපම සමා. ලෝක සම්මතයේ ගොඩ නැගෙන අරූපයි කියලා. රූපේතර සත්‍යේ පහළ වෙන්නේ නැහැ කොතනකවත්. යම් පංචස්කන්ධේ කවදා හරි ඉවර වෙන්නේ යථා භෝධි ලැබලා අරිහතුන් වහන්සේ චුත වෙන දවසක් වෙනවද අවසාන අනුපදිසේ විනි වෙන පිරිනි වෙන මොහොත වෙනකොට අන්නේ මොහොත තමයි පංචස්කන්ධේ ඉවර සම්බන්ධතාවය ඉවර වෙන්නේ. එදාට රූපත් ඉවරයි. ඉක්ොත් පිරිනවන් පෑ බුදු තථාගතයන් වරු, ඒ කියන්නේ බුදුවරු රහතන් මහතන් වහන්සේලා ඔක්කොම යම් රූපයකින් පණවන්නේ පණවානක් එවන් රූපයක් නැත්නේ. යම් වේදනාවකින් පණවන්නේ පණවානම් ඒබඳු වේදනාවක් නැත්නම්. යම් සංඥාවකින් පණවන්නේ පණවානම් ඒබඳු සංඥාවක් නැත්නම්.
යම් සංඛාරයකින් පනවන්නේ පනවනං එවන් සංඛාරයක් නැත්මයි. යම් විඥානයකින් පනවන්නේ පනවනං එවන් විඥානයක් නැත්මයි. යම් ඇසකින් යම් කනකින් යම් නාසයකින් යම් දිවකින් යම් කයකින් යම් මනකින් පනවන්නේ පනවනං එවන් ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් කයක් මලක් නැත්මයි. එන මොනවා පනවන්නේ ලෝකෙ ඉක්මෙව්වා. වචන වත ඉක්මෝලා. ඒකත් පින්නවන් බෑ රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේලා ගැන කතා කරන වචන නැහැ. මොකද වුනේ? තේරුම් ගන්න බැහැ. එන එතන දැනගන්න ඕනේ. ගින්නක් නිසා දැල්ලක් හටගෙන තිබුණා. ගිනි සිලුවක් හටගත්තා. ගින්න දැවිලා හිටන් අහුවෙච්ච ඉන්දර ටික අළු වෙලා ඉවරලා ගියා නම් අළු වෙන්න දෙයක් නැති නිසා ද්‍රව්‍යත් ඉවරයි. අළු වෙච්ච එක නිසා අළු වෙවි හටගත්ත ගින්නේ දැල්ලත් ඉවරයි. එන ගින්නයි දැල්ලයි තිබෙනි දර නිසා හුළඟ නිසා එකතු වෙලා ගිනි ගත්ත නිසා ඒවා තව තව දෙන තාකල් ගින්න තිබුණා. ඒ වගේ හිත කියන එක ගොඩ නැගෙනවා. ඒකට අවශ්‍ය කරන්න ආව කර්ම වේගින් හදා හදා දෙන නිසා ඉන්දර අවශ්‍යදී හදා හදා දෙනවා වගේ චන්දරාගයෙන් ලෝකයල් අල්ල බද බද හදන නිසා ලෝකයක් ගොඩ නැගෙනවා. ඒ ඇතුළේ අරමුණු වෙවි හිතක් ගොඩ නැගෙනවා. ඔය ටික තමයි සත්වයා කියලා කියන්නේ. ඔය සත්ව කියන අරුන් කිරීම වෙච්ච දාට හිත ගොඩ නැගිච්ච බෝල ධර්මයේ දෙන නැවතුණා. ඉන්දන දාන නැතිව ත්‍රිවිධ දාන ටික ඉවිලා පිටිලා ඉවරනට පස්සේ ගින්නත් ඉවරයි දරත් ඉවරයි වාගේ. ලෝකේ ආසියල සම්බන්ධයත් ඉවරයි හිතත් ඉවරයි. ඒ ටික තිබුණේ එතකොට තමයි දකින්නේ දුකක් තිබිලා දුකක් නැති වුණා මිස සැපක් තිබිලා සැපක් නැති වුණා කියන්නේ ඔයත් එකක්වත් තිබිලා නැහැ. ඒතර තව දකින්නේ සියලු තැන තිබුණේ දුක. දුකේ හේතුව නිසා ගොඩ නැගුණා. දුක නිරෝධ කරන සාන්තියක් ඇද්ද? ඒ නිකුත් වෙච්ච තැන. එතන මාර්ගය නම් යථාබෝධය ලැබීම. යථාබෝධයෙන් පස්සේ යථාබෝධය වද ප්‍රඥාවිත අල්ලන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ කියන මිදුණා. එයා උන්වහන්සේ ප්‍රඥාව නම් චෛතසිකයක් ඒක හටගන්නේ හිතක. ඒක ලෝකේටයිදී මර ප්‍රඥාවෙන් වැඩකුත් නැහැ දැන්. අවබෝධ කරපහා දැක්කා. ප්‍රඥා ඇති කරන තෝරගත්තම ලෝක හැටි දැනගන්න. දැන් ලෝක හැටි දැනගෙන ඉවරයි. දැන් මර ප්‍රඥාවෙන් කරන්නේ හේකුත් නැහැ. මට ප්‍රඥාවෙන් වැඩකුත් නැහැ. උන්වහන්සේ පොතනකත්. ඒ නිසා තමයි කිව්වේ පළවන් එකක් නැහැ කියලා උන්වහන්සේ ඉස්සු වෙච්ච ගන්නෑ. අන්න ඒකයි දුකේ නිදහස වීම. ගැඹුරට තේරුම් ගන්න ඕන. ඔව් තේරුණා මට කිව්වේ. ඔව්. රූපයක් කියනවානේ. ඔව්. ඒක රූපයක් කියනවා මාරු කරනවා. අදිය අන්තිම විදර්ශනා. ඒ විදර්ශනා ආකාරයෙන් දකින්න ඕනේ මෙහෙමයි. යම්කිසි රූපයක් මනසට වැදුනොත් තමයි වැදීමෙන් තමයි අපිට වේදනාවක් දැනෙන්නේ. ඉතින් ඒක න්‍යාය ධර්මයකින් දැනගන්නවා. ඒක මාත්‍රයක් වැදුනහම අපිට දැනෙන්නේ නැහැ. නව දැනෙන ක්‍රම රටාවක් තියෙනවා. අන්න ඒක බුද්ධියෙන් දකින්න ඕනේ රූපේ හැටි. ඒක දර්ශනය කරන්නේ අනාවරණ ඥානී ලෝතර බුදුරයන් වහන්සේලා. අනික අය දැනගන්න ක්‍රමවේදයක් තියෙනවා. යමක් වෙනස් වෙනවා නම් යමක ස්වභාවය මොකද්ද? වෙනස් වෙන්නේ කොහොමද? අති මාත්‍රයක වෙනස් වීමක් තියෙනවද? ඒ රූපයන්ගේ සම්පීඩනයක් නිසා යමක් හැදිලා තියෙනවද? මේ ආදී වශයෙන් බලන ක්‍රමයක් තියෙනවා. දැන් අපිට ගල් කැටයක් අරගෙන අපිට නිකන් බැලුවහම පේන්නේ නැහැ. මේ ගල් කැටේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. අපි ඔක්ක කෑල්ලෙන් කෑල්ල කඩනවා කුඩු කරනවා. කුඩු කරගොහම එකක් දකින්නවා. මොකක්ද දකින්නේ? මේක කෑලි කෑලි එකක් තිබුණා නම් මේක කපන්න බෑ, කඩන්න බෑ, පොඩි කරන්න බෑ. මේක කෑලි කෑලි ඇලිලා තිබුණ නිසා තමයි මේ එකිනෙක වෙන් කළේ. කුඩුනේ කුඩු මාත්‍රයක් ගත්තාම එහෙමයි. දැන් මේ කුඩු මාත්‍රියේ තවත් ඉතාම සියුම් උපකරණයකින් කුඩු කළොත් එහෙම. අපි දන්නවා ඒක කුඩු වෙලා යනවා. තවත් කුඩු කළ හැකි, තවත් කුඩු කළ හැකි. ඉතින් ඊට පස්සේ අපි දකිනවා අපේ ඇහි දකින සීමාව ඉක්ම යනවා. ඉක්ම ගියාම අපි දකිනවා ඒක තිබිච්ච කුඩු වෙච්ච එක. තව කුඩු කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. තවත් පරීක්ෂණයක්. අපි යකඩ කෑල්ලක් එහෙම අරගත්තා නම් යකඩ කෑල්ල පොඩ්ඩක් අපි ඇඟිල්ලෙන් එහාට මෙහාට එහා මෙහා කරනවා. තද කරලා එහාට මෙහාට ගෙනියනවා. ඇඟිල්ල ඉබල බලපුවාම යකඩ ගඳයි. ඒ මොනවද යකඩ ගඳ කිව්වේ? අපිට ඇහැර කියන්නේ නැතර යකඩ වුණ ගඳ ගැහිවි. එහෙනම් යකඩ කෑල්ල මැදලා ඇඟිල්ලෙන් මැදලා ඇඟිල්ලේ බලපදන යකඩ ගඳ කියලා එකක් දැනෙනවා. මේ ගඳ සුවඳ කියන වට්ටමනත් කුඩු වෙලානේ යකඩේ. දැන් මේකේ ස්වභාවයක් තියෙනවා මෙහෙම කුඩු වෙන එක. එහෙනම් අපි ඇහැර පේන වට්ටම ඉක්මෙව්වත් තව කුඩු වීමේ ස්වභාවයක් තියෙන න්‍යාය ධර්මයක් තියෙනවා දැනගන්න. මෙන්න මේ ක්‍රමය අපි දැනගන්නවා. කාන්දම කියන එකක් තියෙනවා. ඇහැර පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. තවත් කාන්දමක් ලං කරුවොත් එහෙම ප්‍රතිචාරයක් දක්වනවා. පැහැදිලිව පේනවා ඇහැට නොපෙනුනට එතන යම්කිසි දෙයක් තිබුණා. තිබිච්ච දේ
ඊට අනුකූල දෙයක ප්‍රතිචාර දක්වනවා තියෙන හැම ක්‍රමයකට තියෙනවා. මෙන්න අපි දකින්න දෙයයි ප්‍රතිචාරයේ සෙල්ලමන්නේ මේ කාන්දම කර පුළුවන් විශාල දෙයක් ඇදලා ගන්න විදි කරන්න. හැබැයි කාන්දම ඇහැරෙන්නේ අතිසියු මහ බලයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමෙන් දැනගන්නවා. වස්තු රූපිය කියන යමකට ඉතා සියුම් වුණාට බල වැඩි. දැන් මේ ක්‍රමවේදී තේරුම් ගන්න. ඒ යමක් සියුම් වෙච්චහම ඒකේ බල වැඩි වෙන න්‍යාය ධර්මයක් තියෙනවා. අපි හිතන්නේ නැති නිසා අපි ඒක දැකලා නැහැ. අපිට දෙනවා යම් කිසි දෙනක කුළු ගෙඩියක් උදැල්ලා ওই නාරස්සන හේවා යකඩිය ඔය ආදි වශයෙන් දීලාගෙන මෙන්න මේ පස්කණ්ඩිය මේ ගල්ුවි පසුවි තියෙන මෙන්න වෙඩිය කල්ප්‍රිය කඩලා මේ පස්කණ්ඩිය හැකලා මෙතන සුද්ධ කරලා හදලා දියා කාට හරි කම් කරුවෙකුට දෙනවා. දැන් සෑහෙන උදේ ඉඳන් සෑහෙනකන් ඒ මනුස්සයා වහන්සි වෙනවා. මොනවද ගත්තේ? ඒක අහක් කරන් ප්‍රයෝජන දෙකක් ගත්තේ. පඩවි ධාතුව කියන ලොකු ලොකු දේවල්. කුළු ගෙඩියක් පඩවි ධාතුවේ ලොකු කෑල්ලක්. උදැල්ල නාරස්සනේ ආදී කියන්නේ පඩවි ධාතුවෙන් ගනිමවණින් හදගත්ත ලොකු කෑල්ලක්. ඕකෙන් අහක් කරන්න හදන හරි අමාරුයි. අහක් කරගන්න. දැන් මොකද කරන්නේ? ඔහොම තියෙන මහා වතුරක් ගලාගෙන ඉනවා. වතුර පාර. අර මාසිය බොහොම මහන්සියෙන් හරි කුළු ගෙඩියෙන් කොල්ලා ගන්න බැරි වෙච්ච එක වතුර පාරේ ගහගෙන යනවා. එතන බලා දෙ ගන්න ඇති. වතුර පාරේ ඊට වඩා බලයක් තියෙන ආපෝ ධාතු. පඩවි ධාතුවේ වැඩි බලයක් ඊට වඩා මුරුදු වෙච්ච ආපෝ ධාතුවේ තියෙනවා. ඊට වඩා මුරුදු වෙච්ච වායෝ ධාතුව මහ සුලිසුනක් එනවා. සුලිසුනක් කරේ පුළුවන් ඕවා වගේ වාදගෙන යන්න තමයි යන්න. අර වතුර හරි ඔක්කොම තරගෙනත් ගිය හැම. වායෝ ධාතුවේ ඊට වඩා සියුම්. ඊට වඩා බලයක් තියෙනවා. ඔය අතර නම මහා ගින්න දවල් අලු කරලා මුචල යවන්න පුළුවන් අර ඔක්කොම ටික. අර වායව දාතුලත් වැඩි ගින්න බලව. අද බලවක් ගින්නේ තමයි මුළු අංජින් ප්‍රියාත්මගෙන වාහන දුවන්නේ ඔක්කොම කරන්නේ ගිනි ධාතුවේ තිබෙනා වූ පීඩනය මුල් කරගෙන. ඒ වගේ දෙයක්. දැන් අපි ඔයිට බලන දැන් ඔය ගින්නිනු කරන්න පුළුවන් හරිය කරනවා. ඕකිනු පුච්ච ගන්න බැරි ගලක් තියෙනවා. කිරණ කියලා කරා තියෙනවා ලේසර් කිරණ කියලා. ඇල්ලුවත් එහෙම ලේසර් කිරණ බලක් කියනවා ගල කුඩු විලක් කොහෙද දිනුනද? අර ගිනනට වැඩි එක පුංචි සියුම්. මෙන්න මේ වගේ එකින් එක සියුම් වෙලා කියලා අන්තිම සියුම් කරොත් තමයි වස්තු රූපය කියන්නේ. දැන් ඔය තේරුම් ගන්න න්‍යාය ධර්මයේ තුලින්. වස්තු රූපය සියුම් විතර ලෝකේ බල වැඩි මේකේ කර්ම ශක්තිය තමයි ශක්තිය වලින් ඊටාම සියුම් ශක්තිය. කර්ම ශක්තියයි වස්තු රූපය දෙකේ ක්‍රියාකාරීත්වය අර නියුට්‍රෝන් බෝම්බයකේ තියෙන බලයට වඩා වැඩි. නියුට්‍රෝන් බෝම්බය කියන එක හදාගත්තාම ওই ගිනි පෙට්ටිය තරම් ප්‍රමාණයක යම් කිසි පරිසරයක ගැප් කරපු නියුට්‍රෝන් ප්‍රමාණයක් මුළු ලෝක විනාශ කරන්න පුළුවන් තත්පර ගන්න. එහෙනම් ඊටත් අල අතිසියුම් වෙච්ච චිත්ත වේගයේ ක්‍රියාත්මක කළොත් එහෙම අවිඥා බල කියන්නේ ඒකයි. මුළු ලෝක කම්පා කරන්න පුළුවන් වෙන්නේ තෝකින්. ඒ තරම් අතිසියුම් බල වැඩි. අන්න එහෙම දෙයක වර්ග දෙකක් තමයි මනංච පටිච්ච ධම්මේති කියලා හැපෙන අනිදස්සරං අපණිකං ධම්මායතන පරියාපන් රූපං කියන එක. ওইටත් වල සියුම් අල් ලේසර් කින්න වලට වැඩියම ගාසියුම් වතුරූපිය වදින්නේ ඒකේ ගැලපෙන එක ඒක. ওই දෙකේ ප්‍රතිචාරයන් දක්වනකොට විශ්වය තුළ විශාල කම්පන ඇති කරනවා. විවිධ බලපෑම් ඇති කරනවා. ඒක තමයි චිත්ත වේගය හරි බලවත් කිව්වේ ඒකයි. ඒකෙදී පාලනය කරන හැටියක් වර්ධනය කරන හැටියක් තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීම තමයි ධ්‍යාන ලබල අවිඥා බලවලදී කරන්නේ. එහෙම කෙනෙකුට කරගත්තොත් මේ මහ පොළොව හොල්ලනවා කියන එක හිතනකොට කරන්න පුළුවන් කිව්වේ තන්නේ. ඒ බලයේ හැටි. ඉතින් අන්න එහෙම තමයි ඒක දකින්නේ. එතන අපි දකිනවා එච්චර කරගත්ත කියන මොනවද කරන් තියෙන ප්‍රයෝජනේ? මේ ඉවෙන මේ ලෝකේ තියෙන දේවල් මෙහාට කරන එකයි මෙහාට කරන එකයි හදන එකයි නැති කරන එකයි විනාශ කරන එකයි නිසා වෙන මොකද්ද කි? නිවන් දකින්න පුළුවන් දෙයක්. නිවෙන සෑහෙන එකක් නෙමෙයි ගොඩනගන දුකක්මනේ ගොඩනගන ඔය ටික එකතු වෙලා. ඔච්චර සියුම් වෙච්ච මනයි. ඔච්චර සියුම් ධර්මතාවය ඉතිලා මොනවද මේ ගොඩනගලා තියෙන්නේ? ජරා මරණ ශෝක පරිදේ දුක දෝමන සුපායස පොදි හදනවා නිසා වෙන මොනවද හදලා දුන්නු. ඕක දකින්න ඕනේ. දැක්කට පස්සේ මනත් අසාරයි ධර්මියත් අසාරයි. මනෝ අනත්තා ධම්මෝ අනත්තා. ඔය දෙක දකින්න අන්තිමට. න්‍යාය ධර්මයෙන් ඕනේ දකින්න. ඒක ඇහින් නෙමෙයි දකින්න. විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. මේ මොහොතේ තේරුම් ගන්න ඕනේ.